අද මේ දේශුගුණය කාලගුණය දෙකම ඉතර යහපත් නෑ. නම් අපිට ඉතින් මංගිතන්නේ මේ පින්මතුට අඩුපාඩුවක් සිද්ධ වුණා කියලා. කොහොම වුණත් අවුරුදු දෙකක් වෙනවා දැනට මේ ධර්මායතනේ අපි ධර්ම දේශනා කරන්නට පටන් අරගෙන ඒ අවුරුදු දෙකක් පිරිමන් මිත්‍යනුත් සමන් මාත්‍යා අද මේ ධර්ම දේශනාවලින් ධර්ම සාකච්ඡාවලින් පස්සේ දානමය පින්කමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තුනයි කාල තුන විතර වෙනකොට අපි මේ වැඩ කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පැය දෙකක් තුළ කෙටි ධර්ම දේශනාවකුත් කරලා මං හිතන්නේ අද එච්චර ලොකු ප්‍රශ්න ගණනක් නැහැ. අද අපේ ගොඩුන්නේ මහත්මයාත් නැති නිසා ජීවක මහත්තයා මේ ප්‍රශ්න විචාරන්නට ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන මේ නිවන් අවබෝධ කරගන්නට නම් මේ පැවැත්ම තුළ අපි තේරුම් ගත යුතු ඉතාමත්ම වැදගත් ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවය තමා අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරගෙන මෙනෙහි කරලා නිත්‍ය දුක්ඛ අත්ත එමෙන්නම් අභිඥානේ ඉතින් ඉවත් කරගෙන නිබ්බිදා කියන தত্ত্বය තමන්ගේ හිතේ ඇති කරගන්න. අපි මේ සංසාර ගමනට බැඳෙන්නේ එහෙන් අපිට ප්‍රියමනාප වූ වස්තුන් දේවල් ප්‍රියමනාප වූ දේවල් වලට අපි ඇලෙන්නේ ඒවා නිත්‍ය නිසා. ඒවා නිත්‍ය නිත්‍ය වීම නිසා. එනිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගන්න නම් මාගදී වාසාවේ මේක මුල් වූ මේ වචන තුනට ත්‍රිලක්ෂණයට මුල් වූ වචනයක් තියෙනවා. මේ වචන තමයි ඉච්ඡ. ඉච්ඡ කියන්නේ මාගදී භාෂාවේ වචනයක්. මේ ඉච්ඡ කියන වචනේ අපේ සිංහල භාෂාවෙන් අපි කිව්වොත් කැමැත්ත. මාගදී භාෂාවෙම මේ ඉච්ඡ කියන වචනෙට ඡන්ද කියන ඡන්ද කියන වචනයක් ඡන්ද ඡන්දය. ඒ වගේම බොහෝ සූත්‍ර දේශනාවන් වල තියෙනවා නන්දි නන්දි රාග සාගත ගිරිමා නන්දි. මේ නන්දි කියන්නේ කැමැත්ත. එනිසා මේ తත්‍ර తත්‍රාභි නන්දනි ඒ කියන්නේ අභිනන්දනය නන්දනය. නන්දි කියන්නේ කැමැත්ත ඡන්දය. ඒ වගේම ඉච්ඡ කියන්නේ ඒකමයි. යම් කිසි කෙනෙක් මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තට පටිච්ච වෙනවා බැඳෙනවා සම්බන්ධ වෙනවා. මේ බඳින්නේ බැඳෙන්නේ සම්බන්ධ වෙන්නේ වේගයක් වේදනාවක් ඒ ඇයින් දැක්ක රූපේ නිසා ඇතිවීම නිසා. ඒ වේගය වේදනාව අලුතෙන් ඉපදෙන නිසා අර කායේ තියෙන වචනේ කිව්වේ භාවිතා කළේ මාගදී භාෂාවේ. මේ කය කියලා වචනයක් එහෙම නෙමෙයි තියෙන්නේ කාය. මේක හොඳට තේරුම් ගන්න ඕන. කායේ කාය අනුපස්සී කායගත සති සක්කාය දිට්ඨි චක්කුකාය සෝතකාය ධානකාය ජීවකාය කායකාය මනෝකාය ධම්මකාය ඔක්කොම තියෙන්නේ මාගදී භාෂාවේ කාය කියන වචන. මේ කාය කියන්නේ අලුතෙන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තා වේගයක් විඥාන ශක්තියක් උපදින්නට මුල් වූ වේගයක්. ඒ නිසා අපි මේ ඇහෙන් දැක්ක රූපය නිසා ඒ රූපයට පටිච්ච වෙන්නේ ඒ වේගයක් වේදනාවක් වේමත්තතාවක් හිතේ ඉපදුණු නිසායි ඉපදෙන නිසායි. ඒකෙන් ආස්වාදයක් ලබන නිසායි ඒ ආස්වාදය විඳින්නට කැමති වෙන නිසායි. ඒ ආස්වාදය දිගින් දිගටම පිනා පිනා කටයුතු කරන්නට කටයුතු කිරීම නිසායි. ඉතින් ඒක නිසා පින්වත්නි මේ පැවැත්ම මේ විය ගමන මේ සංසාර ගමන අපි දිගින් දිගටම දිගින් දිගටම යලි යලි ඉපදී ඉපදී මැරි මැරි මේ පවත්වගෙන යන්නේ මෙන්න මේ අපේ හිතේ ඇති වූ කැමැත්තට වහල් වෙලා හැඟීමට වහල් වෙලා හිතට වහල් වෙලා අපි ඒ රූපයට පටිච්ච වෙනවා. චක්කුංච පටිච්ච රූපේට සෝතංච පටිච්ච සද්දං දානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසං කාය පටිච්ච පොට්ටම්බ මනංච පටිච්ච දන්නේ. මේ පටිච්ච වීම නිසායි අර ඉච්ඡට බැඳීම නිසායි. ඉච්ඡට බැඳීම නිසා පටිච්ච වෙනවා. පටිච්ච වුණ ගමන්ම සම්බන්ධතාවයක් අලුතෙන් උපත ලබනවා. මේ අලුතෙන් උපදින සම්බන්ධතාවය තමයි අර පටිච්ච සංකුප්පාද කියන වචන වලින් විග්‍රහ කරේ. එදා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගන්න නම් මේ පටිච්ච සම්පාද ධර්මය තේරුම් ගන්න ඕන. මේ පටිච්ච සම්පාද ධර්මයෙන් තොර වූ බුද්ධ දේශනාවකුත් නැහැ. බුද්ධ දේශනාවේ විසක වෙන කිසිම ධර්මයක ආගමක මේ පටිච්ච සම්පාද ධර්මයේ විග්‍රහයකුත් ඇත්තේ නැහැ. එදා පින්වතුනි මේ සෑම කෙනෙක්ම මේ ජීවත් වෙන හැම මොහොතකම තමන් දැන හෝ නොදැන හෝ ඔය ඇහෙන් දකින ප්‍රිය වූ මනාප වූ රූපයට පටිච්ච වෙනවා. ප්‍රිය වූ මනාප වූ ශබ්දයට ශබ්ද රූපයට පටිච්ච වෙනවා. ගන්ධ රූපයට පටිච්ච වෙනවා. රස රූපයට පටිච්ච වෙනවා. කාය රූපයට පොට්ටබ්බ පහකට පටිච්ච වෙනවා. ධම්ම රූපයට මනසෙන් පටිච්ච වෙනවා. මේ පටිච්ච වීම නිසා තමන් නොදැනම අලුතෙන් මෙතෙක් නූපන් සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදීම තමයි සමුදය කිව්වේ. මේ සම්බන්ධතාවයක් ඉපදීම නිසා තමයි අපි මේ ප්‍රඥා පාස්තාවගෙන යන්නේ. හැබැයි සියලුම පුතඥන බුද්ධලයෝ මේ ඇහෙන්දක ප්‍රිය වූ මනාප වූ රූපයට පත්වීමෙන් ලබා ගන්නා මේ ආස්වාදය බොහොම හොඳයි කියලා, සාරයි කියලා, ප්‍රියයි මනාපයි කියලා ඒක අල්ලගන්න. උපාදානය කරගන්නවා, ආයිති කරගන්නවා. කණින් අහන පිය වූ මනාප වූ ශබ්දයටත් පටිච්ච වෙනවා. ඒක පියයි මනාපයි සාරයයි හොඳයි කියලා තමන්ගේ වසඟයට ගන්න බලනවා. මේ වගේ ඇහැගන්න ආහසේ දිවකය මන හයම පිනවන්නට කටයුතු කිරීම නිසා තමන් දන්නේ නැතුව උගුලකට අහුවෙලා මේ පැවැත්ම තුළ අතරමං වෙනවා. මේ අතරමං වෙන්නෙම පින්වතුනි මේ ධර්මතාවය, මේ ධර්මය නොදන්නා නිසායි. මේ ධර්මයේ නොදැනීම තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැනීම. මේක නිත්‍යදේ සුඛදේ අත්ථදේ ගැනීම. ඒ නිත්‍යයි දුකයි අත්ථයි කියලා අභිමානයෙන් අපි මේ දේ අල්ලගත්තේ නැත්නම් අපිට දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ. මේ නිත්‍යයි සුඛයි අත්ථයි කියලා මේ නිත්‍යයි නිත්‍ය වෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. මෙතන මේ නිත්‍ය කියන වචනයක් එහෙම නෙමෙයි තියෙන්නේ නිත්‍ය. ඉච්ඡායි ඉච්ඡරේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඒ කැමැත්තට අපි ස්ථීර වශයෙන් නිශ්චිත වශයෙන් බැඳුණා නම් ඒක ප්‍රිය මනාප වූ දෙයක් කියලා අපේ හිතෙන් අපි ඒක උපාදානය කරගත්තා නම් අල්ලගත්තා නම් අන්න ඉච්ඡ නිච්ඡ වුණා. ඉච්ඡ නිච්ඡ වීම නිසා ඒකට අපි දැඩි ආසාවක්, දැඩි කැමැත්තක්, දැඩි ලෝභයක් ඇති වුණා. ඒ නිසා ඉච්ඡ අනිච්ච වෙනවා. ඉච්ඡ නිච්ඡ වෙනවා. ඉච්ඡ අභිච්ඡ වෙනවා. ඒ අභිච්ඡ නිසා අපි බොහොම උදාසීමක්, සතුටු වීමක් වුණා නම් හිතේ ඇති වෙනවා උද්දච්ච කියලා. ඒත් ඉච්ඡ උද්දච්ච. අර කැමැත්ත නිසා උදාසකමක් වෙනවා. එහෙම නැත්නම් ඒ කැමැත්ත නිදවීමට අපේ වේගයක් කටි කරගන්නවා. ඒක උද්දච්ච. ඒ නිසා අර ඉච්ඡ නිච්ඡ වෙනවා, නිච්ඡ අභිච්ඡ වෙනවා, අභිච්ඡ උද්දච්ච වෙනවා. මේ උද්දච්ච වීම නිසා අපි ඒ හිතේ කැමැත්ත තවදුරටත් ආස්වාදනය කිරීම සඳහා මේ ඉච්ඡ නිසා පාපිච්ඡ වැඩ කරනවා. මරිච්ඡ වැඩ, මහේච්ඡ වැඩ, අත්තිච්ඡ වැඩ, ලාභිච්ඡ වැඩ කරනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙනවා මහේච්ඡ අස්තිච්ඡ පාපිච්ඡ ලාභිච්ඡ මරිච්ඡ මේ වගේ නොයෙකුත් ඉච්ඡ නිසා ඇති වෙන මේ හිතේ ඇතිවන වෙනස්කම්. මේ සියලු දේවල් නිසා වෙන්නේ අර කැමැත්තට බැඳුනහම ඒ බැඳුණු දේ ආස්වාදනයක් ලැබෙනකොට ඒ ආස්වාදනය නැවත නැවතත් පිනව පිනව විඳින්නට කැමති වීම නිසා හිතේ ඇති වෙනවා වැරදි ගතියක්. ඒ ගතියට කියනවා විචිකිච්ඡ කියලා. ඒකත් කිච්ඡ. විඥාන කිච්ඡේ කිලුටු වූ කැමැත්තක්. කුණු රස බැලීමේ, කිලුටු රස බැලීමේ, කිලුටු දේ එකතු කරගෙන ගොඩ ගා ගැනීමේ, පංචස්කන්ධේ උපාදානය කර ගැනීමේ කැමැත්තට කියනවා විචිකිච්ඡ. මේ ඉච්ඡ කියන වචනේ කැමැත්ත තියෙන. එහෙම නැත්නම් ඡන්දය තියෙන. ඒක නිසා මේ ඉච්ඡ කියන තාකල් මේ ඉච්ඡ තේරුම් ගන්න තාකල් මේ ඉච්ඡෙන් විවිධ විදහස් වෙන පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ ඉච්ඡ අයින් කරන්න ඉච්ඡ නිච්ඡ වීම තමයි බුදුහාමුදුරුවෝ අයින් කරන්න පුළුවන් කිව්වේ. මේ නිච්ඡ කියන වචනේ විරුද්ධ වචනේ න නිච්ඡ. ඉච්ඡදී නිච්ඡ කියන වචනේ විරුද්ධ වචනේ න නිච්ඡ. හැබැයි මාගදී භාෂාවේ න නිච්ඡ කියන්න බෑ. එහෙම මාගදී මේ අක්ෂර මේ ශබ්ද සංඥා අනුව අයන්නක් දාන්න ඕන. ඒ නිසා අර නිච්ඡ අනිච්ඡ වුණා. අත්ත න අත්ත කියන්න බෑ අනන්ත. ඉතින් ඒක නිසා මේ අනිච්ඡ දුක්ඛ අනාත්ත කියන්නේ මේ හිතේ ඇතිවන කැමැත්ත තුළ ඇතිවෙන දෙයක්. ඒ කැමැත්ත ඒ ආකාරයට පවත්වන්න නවත්වන්න කිසිදේ මනාපසේ තමන්ගේ කැමැත්ත ඒ විදිහටම වශයෙන් පාත් ගන්න පුළුවන්කමක් නැහැ කියන යථාභූත ඥාන දර්ශනයයි මේ අනිච්ච කියන්නේ. ඒ වගේම මේ නිච්චට අපි බැඳුනොත් ඒක දුකයි යත නිච්ඡං තං දුක්ඛං. එනිසා මේ දුක කියන එක උපදින්නේ මේ නිච්චක අපි එතනදිම බැඳීම නිසායි. ඒ නිච්ච පවත්වන්නට යෑම නිසායි. ඒ නිච්ච විපරිණාමයට පත් වෙනවා. ඒක නොදැනයි අපි බැඳෙන්නේ. ඒ නිසා මේ දුක කියන්නේ මේ නිච්ච කියන එකේම දෙවෙනි වේදේ. වෙන මොකක්වත් නෑ. ඒ ප්‍රිය දේ අප්‍රිය වූ අමිහිරි වූ විට අපිට දුකක් එනවා. ඒකයි දෙවෙනි වේදේ. ඉතින් ඒක නිසා මේ නිත්‍ය නොතිබුණා නම් අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. අපිට සපක් ඇති වෙන්නේ නැහැ. මේ සප දුක දෙකම අපි මවාගත්ත අපේ වීමෙන් හදාගත්ත මානෙන් හදාගත්ත වැරදි දෙයක්. මේක අපිට කම්කිසේ අපේ වසඟේ පාවිච්ච කරන්න පුළුවන් දෙයක් නවත් ගන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ඒ අනුව අපි මේ අර ඉච්ඡ අපේ දැනත් අනුව නිච්චසේ පවත් ගන්න බැරි නම් යද නිච්ඡං තං දුක්ඛං යද නත්තං තං අනත්තං අනත්ත වෙනවා අනාත වෙනවා. ඒ නිසා මෙතන මේ අනාත වීමක් තමයි සිදු වෙන්නේ. අත්ත කියන්නේ නාත වීම. අත්ත කියන්නේ මගේ වශයෙන් අස්මිමානේ මට කැමතිසේ මම යමක් පවත් ගන්න පුළුවන් නම් නවත් ගන්න පුළුවන් නම් ඒක අත්ත අස්මිමානේ. එහෙම නැත්නම් මඤ්ඤතාවය කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි මුතුනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්කණය තේරුම් ගත යුත්තේ මේ පුද්ගඥ පුද්ගලයේ හිතේ උපදින නිත්‍ය දුකාත් ඉවත් කරලා ඒකට නොබැඳී නිබ්බිදා කියන තත්වයට ඒ හිත පිරිසිදු කර ගන්නටයි. යමකට බැඳෙනවා නම් බැඳෙන්නේ අර නිත්‍යයි දුකයි අත්තයි කියන වැරදි මැනීම වැරදි ගැනීම වැරදි තීරණය නිසායි. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන ඔය තමන්ගේ හිතේ ඇති වූ දේවල් මේ විග්‍රහ කරන්නේ ඇතිවන දේවල් මේ විග්‍රහ කරන්නේ මෙයා මේ වචනයට සීමා කළ යුතු දේවල් නෙමේ. තමන් ඇයෙන් රූපයක් දැක්කාම ඒ ලස්සන රූපේ නම් ඒ රූපේ එක පාට ෆොටෝ එකක් අරගෙන ටික් ගහලා අර චිත්තසංතානේ ඔය ෆොටෝ එක තැන්පත් කරගන්නවා. මේ තැන්පත් කරගත්ත ෆොටෝ එක ප්‍රියමනාප වූ අර ඉච්ඡ නිසා කැමති වූ ෆොටෝ එක තැන්පත් කරගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ. ඒක නිත්‍යයි. නමුත් අර ඒ ගත්ත ෆොටෝ එකේ ස්වභාවික தত্ত্বය ඒ ෆොටෝ එක විනාඩියෙන් විනාඩියට වයසට යනවා. ඒ අනුව ඒක අනිත්‍යයි. මේක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා තමන්ගේ අර චිත්තසංතානේ තියෙන අර රූපය නිත්‍යයි. නමුත් ස්වභාවික රූපය අනිත්‍යයි. ඒ නිසා අර දුකටපත් වෙනවා අනාත බවට පත් වෙනවා. මේක තේරුම් ගත්තොත් අපි අර අපේ හැන්දක රූපේ නිත්‍ය දේ පාත්තන්න යන්න ඒක අත්තරිනවා. ඒක අත්තරින්න උපකාර වෙන්නේ අනිත්‍ය අනුපස්සනා කිරීම. ඒක අනාත්ම බවෙන් මෙදී නිදහස් වෙන්නට පුළුවන් දුක්ඛ අනුසති කිරීමෙන් ඒ සුඛ සංඥාව අයින් කිරීම. ඒ වගේම අනාත්ම අනුපස්සනා කිරීමෙන් අත්සඤ්ඤාව අස්මිමානිය අයින් කරන්න ඕනේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිත්‍ය දුක්ඛ අත්ත අයින් කිරීම මගින් සිදුවෙන ප්‍රතිඵලය තමයි නිබ්බිදා. මේ නිබ්බිදා කියන එක තමයි නිවනට උපකාර වන සියලු සූත්‍ර ධර්ම වල අනාත්ම ලක්ෂණ සූත්‍රේ සත්‍යඥාන සූත්‍රේ එවම මහා පුඤ්ඤම සූත්‍රේ සියලු සූත්‍ර වල බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මතාවය තමයි නිබ්බිදා. නිබ්බින්දති නොබැලෙනවා නම් එතන නිවන. මේ නිබ්බිදා කියන එකෙන් ඇති වූ වචනය තමයි නිබ්බාන. එනිසා මේ බැමි තුනකටම අපි බැඳෙන්නේ ඔය ප්‍රියදේට ඇලීම නිසා රාග බැම්ම, අප්‍රියදේට ගැටීම නිසා ද්වේෂ බැම්ම, ක්‍රියාක්‍රියාතර වැරදිසේ මැනීම නිසා මෝහද. මේ බැමි තුනම අපිට මේ බැමි තුනෙන්ම නිදහස් වෙන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිත්‍ය සුඛ අත්ත විතෙන් අයින් කරනවා. පජහ පහනාති පස්ස. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරක් මෙනෙහි කරලා ඒක තියෙන පිළිගන්නේ නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාර අනිත්‍ය, විඥාන අනිත්‍ය දීවට හරියන්නේ නැහැ. ඒක එක පැත්තක් විතරයි. ඒක පාන විතරයි ආන නැහැ. ආන පාන දෙකම කරන්න ඕනේ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආන පාන සති සමාධියේ පිහිටන්න නම් අනිත්‍ය අනුපස්ති විහෙරති නිත්‍ය සංඥා පජහති කියන දෙකම ආන පාන හැටියට කරන්න ඕන. එකක් අවබෝධයෙන් ඇතුළට ගැනීමෙන් අනිත්‍ය බව නිත්‍ය බව පජාති කරන්නේ. ඒකේ අර තරහ ගැන හෝ රාගය ගැන හෝ ප්‍රියදේට ඇලීම ගැන, මේ අයිකෝ මානිය ගැන, මැනීම වැරදි මැනීම ගැන මේ නිත්‍ය දුකත් වෙනවා. මේ නිත්‍ය දුකත් ඉවර ගන්න ඉවත් කරන්න පුළුවන් අනිත්‍ය අනුපස්ති විහෙරති නිත්‍ය සංඥා පජාති, දුක්ඛ අනුපස්ති විහෙරති අනත් සුඛ සංඥා පජාති, අනත් අනුපස්ති විහෙරති අත්ථ සංඥා පජාති. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිත්‍ය දුක්ඛත් පජාති කළාමයි නිබ්බිදා කියන தত্ত্বය තමන්ගේ හිතේ ඇති වෙන්නේ. මේ නිබ්බිදා කියන தত্ত্বයට පත් වෙන කම්ම අපි මේ සතර අනුස්සතිය වඩන්න ඕනේ. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සතිය. ඒ නිසා මේ හතර අනුස්සතිම අර්ථ ධර්ම නිරුක්ති දැනගෙන ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ආකාරයේ අවස්ථාව වෙලාව තේරුම් අරගෙන ඒ හිතට එන අරමුණු වැරදි අරමුණ නම් ඒ අවස්ථාවේ ඒ වැරදි අරමුණෙන් විදි නිදහස් වන්නටයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපං අනිත්‍ය ඒක වගේම අර සංඥාවේ නිත්‍ය බව අයින් කරන්නයි අනිත්‍ය අනුපස්සනා කරන්නේ. සංකාරයේ අනිත්‍ය බව අයින් කරන්නයි නිත්‍ය බව අයින් කරන්නේ අනිත්‍ය අනුපස්සනා කරන්නේ. රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ නිත්‍ය බව අයින් කරන්නේ නැත්නම් අයින් වෙන්නේ නැත්නම් අර රූපානිත්‍ය, අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාර අනිත්‍ය, විඥාන අනිත්‍ය කියලා කිව්වට ගිරව්වම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ උතුම් බුද්ධ දේශනාවේ හරියටම මේ වචනවල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට අපේ හිතේ ඇතිවන්නා වූ වෙනස්කමක් පිළිසිදුකමක් වෙන්න ඕනේ. ඒ වෙනස්කම පිළිසිදුකම වෙන්නේ නැත්නම් මෙතන වචන ටිකක් අඩපාඩම් කරගත්තට විතරක් හරියන්නේ නැහැ. ඒක පරියාප්ති ධර්මයක් නෙමේ. ඒක ප්‍රතිපත්තියක් පිළිම වෙන්නේ නැහැ. ඒක පිළිසිදු වීමක් වෙන විපස්සනාවක් අනුපස්සනාවක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා ඔය වචන ටික කීම හෝ සජ්ජායනා කිරීම හෝ තේරුම් ගැනීම හෝ නෙමේ නිවන. මේ වචන ටිකෙන් අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන අපේ හිතට අර තරහ නිත්‍ය වූ අවස්ථාවේ අන්නේ තරහ අනිත්‍ය බව තේරුම් අරගෙන මෙත්තානුස්සතිය තුනී කළා අනිත්‍ය අනුපස්සනා කළ තරහේ නිත්‍ය වීම උදුරා අයින් කරන්න ඕනේ. නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනකම් පටි විස්සග්ගාන පස්සනාවටම යන්න ඕනේ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ ත්‍රිපිටකයේ තියෙන අටකරා තීන බල. තේරුම් ගත යුතු වචන තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිත්‍ය සුඛ අත්ථ ඉවත් කරලා නිබ්බිදා කියන තැනට ආවේ නැත්නම් විලක්කණය තේරුම් ගත්තේ නැහැ. දැන් මේක පැහැදිලිව අනත් ලක්ෂණ සූත්‍රයේ අනුධම්ම සූත්‍ර සියල්ල මේක විග්‍රහ කරලා පැහැදිලි කරලා පිළිසිදුව දේශනා කරලා තියෙනවා. මහා පුන්නම සූත්‍රයේ මේක ඉතාමත්ම සරල විදිහට විග්‍රහ කරලා තියෙනවා. මහා රාහුලෝවාදී සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේක මේ අනිත්‍ය අනුපත්ති විහෙරති නිරඤ්ඤාපජාති කියනවා. මේ දුක්ඛ අනුපත්ති විහෙරති උපදඤ්ඤාපජාති කියනවා. මේ අනත් අනුපත්ති විහෙරති අත් සංඥාපජාති කියනවා. ඒ අනුව නිබ්බිදානුපත්ති විහෙරති විග්‍රහ කරලා අභිනන්දනේ ඉවත් කරලා තියෙනවා. ඒක නිසා මේක ආනපාන සති සමාධි වෙන මොකක්වත් මෙතන එහෙම නැහැ. අර එකක් වැරදි එක ඉතින් අයින් කරනකොට ඒ වෙනුවට හරි එක ඇතුළට ගන්න ඕනේ. ඒකට කියන අනතිවත්තනට්ඨේන භාවනා. අනතිවත්තන අට්ඨෙන් භාවනා කලින් එන්දා වැරදි එක අයින් කරන්නත් ඕන, වැරදි එක ප්‍රහාණය කරන්න ඕන, ඒ වෙනුවට හරි එක ඇතුළට ගන්න ඕනේ ආන කරන්නේ. මේක තමයි ආනපාන සති සමාධිය. මේක තමයි ආනපාන අත්වස්ස කියලා විවාහ වූ දේශනා කළේ. ඉතින් ඒක නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නත් ඕන, අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නත් ඕන, නිත්‍ය දුකත් අයින් කරන්නත් ඕන, නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසග්ග තේරුම් ගන්නත් ඕන. එහෙම කියනවා නම් මේ සතර අනුසති, මෙත්තානුසති, අදුමානුසති, මරණානුසති, බුද්ධානුසති සතර අනුසතිම චතුරාර්යසත්‍යම පූර්ණය වෙනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. විමානන්ද සූත්‍රයේ මේ සියලු දේ පූර්ණ වෙන ආකාරයට ඔය සංඥා සියල්ල විග්‍රහ කරලා තියෙනවා. හැබැයි එකමත්තයි කියලා තියෙන අනිත් පැත්ත අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරලා නිත්‍ය බව අයින් කරන්න. සංඥා අනත් බව මෙනෙහි කරලා අත් බව අයින් කරන්න. සංඥාවේ විරාගය මෙනෙහි කළ රාගය අයින් කරන්න. සංඥාවේ නිරෝධය මෙනෙහි කළා රෝධ ගැනීම අයින් කරන්න. ඒ නිසා අර සංඥාවේ අනභිරතය මෙනෙහි කළ අභිරතය අයින් කරන්න ඕනේ. ඒ නිසා මේ සියලු තැන්වල තියෙන්නේ මේ ආන පාන සති සමාධි දීගන්නට අවශ්‍ය වන්නා වූ ධර්මතාවය. මේ දෙපැත්ත මේ දෙක තේරුම් ගැනීම නිසා ඔය වචන කටපාඩම් කර ගැනීම නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි. ඒක ධර්මයේ නෙමෙයි. ඒක නිකන් ඔහේ වචන ගිරව්වක් කිව්වට හෝ බෙද මහත්ය දුන්න බෙද පිටියෝ කියනවා වගේ ඔය වචනේ ටික පිළිත් හැටියට ලක්ෂ වාරයක් කිව්වට කිසිම ආරයක් අත්‍යක් කාටවත් තමන්ඩු වන්ඩෝ වැඩක් ඇති වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක ප්‍රායෝගිකව කළ යුතු ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම කරන්න නම් මේ වචනවල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්විදා තේරුම් කරගත යුතුයි. ඒ අර්ථයෙන් තමා තුළ නිවෙන බව, මිදෙන බව, විමුක්තියටපත් වෙන බව, පිරිසිදු වෙන බව, රාග ද්වේෂ මෝහයෙන් අයින් වෙලා නිත්‍ය ජීවන බව තමා විසින්ම තමා තුළින්ම තමන්ම අවබෝධ කරගත යුතුයි. එහෙම ඒක වෙන්නේ නැත්නම් මේ පිරිසිදු බව ඇති වෙන්නේ නැත්නම් මේ කෙලෙස් බව හිතෙන් අයින් වෙන්නේ නැත්නම් එතන ඔය ධර්මයක් ඇත්තේ නැහැ. ඒ නිසා ධර්මය කියන්නේ මේ කෙලෙස් බව ඉවත් කරන මාර්ගය. කුසල ධර්ම කුණු සලාහර අත් කරලා මේ ධම්ම කියන දේ සිද්ධ වෙනවා. අර කම්ම කියන එක ඒකේ අනිත් පැත්ත. මේ දෙක හොඳට තේරුම් ගත්තට පස්සේ මේ තිලක්කණය යම් ආකාරයක තේරුම් නොගත්තොත් වෙන මොනවා කොහේ කවුරු කොහොම කිව්වත් පුද්ගලයෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අට්ඨකරා තීන බදා ඉතාමත්ම මේ බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම වචන අට අකුරු අකුරු අටක තියෙන වචන තුන. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරක් නෙමෙයි මෙතන අනිත්‍ය මෙනෙහි කළ යුත්තේ නිත්‍ය අයින් කරන්න හිතෙන් දුක්ඛ මෙනෙහි කළ යුත්තේ සුඛ සුව සුභ හිතෙන් අයින් කරන්න අනාත්ම මෙනෙහි කළ යුත්තේ මේ අනාත්ම බවෙන් නිදී අත්ත බවෙන් නිදී නිදහස් වෙන්න අනාත්ම බවෙන් නිදී නිදහස් වෙන්න ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරි හැටියට අත්‍ය ධර්ම හැටියට තේරුම් නොගත්තොත් කිසි කෙනෙකුට මේ නිවන් මඟ විවෘත කරගන්න බෑ. හැබැයි මේක මහා ගැඹුරු බොහොම මේ බලවත් මේ වචන වලින් කියන මහා ලොකු ධර්මයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තමන්ගේ හිතක වර්තමාන මොහොතේ අරමුණ වන අරමුණ පිළිබඳව විතරයි මෙතන ඔය මොකක් කටපාඩම් කරගන්න මතක තියාගන්න ඕනේ නැහැ. දැන් කෙනෙක් මම ඊයවට ඇවිල්ලා ආනවා මේ ෆිල්මෑන් කෙනෙක් මට කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ මොකද කියලා. මම කිව්වා මතක තියාගන්න දෙයක් නෙමේ වර්තමාන මොහොතේ හිතට ආපු දේ වැරදි නම් ඒක අයින් කරගන්න ඒ වෙනුවට හන්දේ භාවිතා කරන්න පුළුවන් නම් ඒක නිවන. ඔය එකක්වත් මතක තියාගත්තේ නැතුවට කඩපාඩම් කරගත්තේ නැතුවට ඔය ත්‍රිපිටකයේ තියෙනවා මේ තියෙනවා ඇහුවේ නැතුවට කමක් නැහැ. තමන්ගේ වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන ඒ වර්තමාන මොහොතේ හිතට එන අරමුණ වැරදි නම් ඒක වැරදි බව තේරුම් අරගෙන ඒ වෙනුවට හරි දේ භාවිතා කරන්න පුළුවන් නම් අන්න ආරහණිච්ච දුකානත් මෙහි කළා නිත්‍ය දුකාත් අයින් කරන්න පුළුවන්. ආරහණ පාන සති සමාධි දී ගන්න පුළුවන්. අර නිබ්බිදා කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ අනුව මේ නිවන් මාර්ගය තමන්ට විවෘත වෙනවා. ඉතින් ඒක නිසා අපි මතුනි සෑම කෙනෙක්ම මේ උතුම් බුදුහාමුදුරු දේශනා කරපු මේ ධර්මය මේ ඔක්කොම කටපාඩම් කරගෙන මතක තියාගෙන කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුව අලගත්තු සූත්‍රය පැහැදිලි වුණා න තරණක්කාය න ගහනක්කාය. ඒ නිසා මේක ග්‍රහණය කරන්න නෙමෙයි මේක තරණය කරන්න පමණයි. ඒ නිසා ගඟෙන් එගොඩ වෙන්න විතරයි මේ ඔළුව ඕන ඔළුව කඩදාගෙන යන්න නෙමෙයි කියලා අලගත්තු සූත්‍රය බුදුහාමුදුරුවා. ඒ නිසා මේ ධර්මයේ කියන කටපාඩම් කරගෙන මා ඔක්කොම ත්‍රිපිටකයම පාඩම් කරගෙන ඔය හොඳට තර්ක විතර්ක කළා අනිත් මියා පරාද කරන්න නෙමේ තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්නයි මේ මාර්ග චර්යාව පූර්ණේ කරගන්නයි තමන්ගේ හිතේ ඇති වෙන කෙල ගති සාමුලින් ඉදුරලා දාලා හිත නිත්‍යදී කියන ලක්ෂයට පත් කරගන්නට උපකාර වන ආකාරයටයි මේ ධර්මය අවශ්‍ය වෙන්නේ උපකාර වෙන්නේ තේරුම් ගත යුතු. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධර්මය වැටහේවා මේ අනිත්‍ය දුකානත් තේරුම් ගන්නට ලැබේවා හිතේ ඇති වන නිත්‍ය දුකාත් ඉවත් කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න පුළුවන් නම් එයම නිවනයි එතනම නිවනයි එයිම නිවන් මඟ විවෘත වෙන බව සියලුම දෙනා තේරුම් ගත යුතුයි. දැන් එහෙමනම් ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තියෙනවා කිව්වා. ඒ ප්‍රශ්න බලන්න අපි ජීවක මහත්තයා ප්‍රශ්න කියවනවා ඇති. හොඳට අහගෙන ඉන්න සාවධානව ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ උත්තරේ තේරුම් ගන්න ඉස්සෙල්ලා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස අක්කන සූත්‍රයේන අක්කනත් ගිරිමානන්ද සූත්‍රයේන ගිරිමානන්දත් පැහැදිලි කර දෙන්න.
අක්කනෝ අසමියෝ කිව්වේ මේ කැපිය හැකි කැපිය යුතු කෙලෙස් බැමින් නොදැක ඒ කෙලෙස් බැමින් කපන්නට නොහැකි ආකාරයට තමන්ගේ මනස මොට්ට වූ පුද්ගලයා අක්කන කන සම්පත්තිය ලබන්න බෑ. අර ගිරි මානන්ද කියන්නේ මේ ගිරි කියන්නේ දුක්ඛන්ද මා කියන්නේ මිදී නිදාසිය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම නම්දි සාහිත්‍යව උපාදානය කරගෙන ඉන්න පුද්ගලයා ගිරි මා නම්ද මිදි නිදාසිය යුතු මේ පංචස්කන්ධේන මිදි දුක්ඛංග කැමැත්තෙන්ම උපාදානය කරගත්ත පුද්ගලයෙක් ඉන්නවා නම් මාගදී භාගාවේ ඒ පුද්ගලයාට කියනවා ගිරි මා නම් කියලා. ඉතින් ඒක නිසා මේ අර අක්කන සූත්‍රයේ කියන එක වෙන එකක්. ඒක මේ කැපිය යුතු කැපිය හැකි දැනි නොදකින පුද්ගලයා. නමුත් මේ පුද්ගලයාට මේ පංචස්කන්ධය උපාදානය කරගෙන තියෙන එකේ වටිනවා සාරයි හොඳයි කියලා. නමුත් ඒකමයි බර, ඒකෙන්මයි අර දුක්ඛිත බාල විලාන ආබාධිතත්වයට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දුක්ඛන්ධෙ මිදී නිදහස් වෙන්නයි මේ සංඥාවේ අනිත්‍ය මෙනෙහි කර නිත්‍ය අයින් කරන්නේ. ඒ වගේම මේ දස සංඥාව මෙනෙහි කළ යුත්තේ මේ මිදී නිදහස් වූ දුක්ඛන්ධෙ මිදී නිදහස් වන්නට. වටිනවා හොඳයි සාරයි කියලා මේ දුක්ඛන්ධ උපාදානය කරගන්න තියෙන අර නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ කතිය නිසයි. අර ගිරිමානන්ද බවටපත් උනේ ඒකයි. ඒකයි මේකේ තේරුම. ඒ සම්මස්සන ඥානය සතර සම්මප්පදාන වෙන එකක්. සම් කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. මස්සන කියන්නේ මනසේ ඉවත් කරන්න පුළුවන්. ඒකට කියනවා කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියන හතර නිවැරදි ආකාරයට තේරුම් ගන්න පුළුවන් නම් මේ පුද්ගලයාට සතර සම්මප්පදාන සතර සම්මස්සන ඥාන අදී ඒ හතරම ලකිනේ කෙලෙ කුසලයෙන් කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති මුල් දෙකයි ඵල දෙකයි කුසල අකුසල ඵල දෙක කුසල මූල අකුසල මූල මුල් දෙක මුල් දෙකක් දකින්න ඕන ඒ මුල් දෙක තමංගාව තමංගෙ හිතේ ඇති වෙන්නේ ඒ හතරම තමන්ගේ හිතේ අම් ආකාරයකට දකිනවා නම් ඒ පුද්ගලයා සම්ප්‍රජානකාරී හොති කියන ගැත්තේ පත් වෙනවා. සම්ප්‍රජානනය වෙන ආකාරය තමා තුළින් තමන් දැකලා ඒ ක්‍රියාවල ඒ නොයේදී නොකර ඒවන් විදි විදාසීම නකාරී හොති. අන්න සතර සම්මප්පදාන සතර සම්මස්ස ඥාන ලැබුණා.
පින්වත් ස්වාමීන් වහන්ස, තමාට නිරන්තරයෙන් එන සිතුවිලි පාලනය කරගන්නේ කෙසේද? තවද යම් සිතුවිල්ලක් සමුදය තුළම නිරෝධ කරන්නේ කෙසේද?
සියලු සිතුවිලි පාලනය කරන්න ඕනෙත් නැහැ. වැරදි සිතුවිලි විතරයි පාලනය කරන්න ක්‍රමයක්. සංචාන විචක්ක සූත්‍රයේ නොයෙක් ක්‍රම මේකට කියලා දීලා තියෙනවා. සංචාන විචක්ක සූත්‍රයේ කියන්නේම මේ තමන්ගේ හිතේන වැරදි සිතුවිලි පාලනය කරගෙන ඒවන් විදි විදාසලා ඒ වෙනුවට අර නිවැරදි සිතුවිල්ල ගැනීම. ඉතින් ඒක නිසා අපේ හිතට අරමුණු වන ඇහැට අරමුණු වන රූප, කනට අරමුණු වන ශබ්ද ආරම්මන, නාසයට අරමුණු වන ගන්ධ ආරම්මන, දිවට අරමුණු වන රස ආරම්මන, කයට අරමුණු වන පොට්ටබ්බ ආරම්මන, මනසට අරමුණු ධම්ම ආරම්මන සියලු දේ අයින් කළ යුතු නැහැ. අයින් කරන්න ඕන අපි තෝරගෙන. අර සේවිතබ්බා අසේවිතබ්බා ධර්මතාවයේ තේරුම් ගන්න පස්සේ අර කුසලය වඩා වර්ධනය වෙනවා නම් අකුසලය ප්‍රහාණය වෙනවා නම් ඒවා අපි භාවිතාවේ බෞද්ධී ගතා. නමුත් අර කුසලය පරිහානියටපත් වෙනවා නම් අකුසලය වඩා වර්ධනය වෙනවා නම් අන්න ඒක අපි තෝරගෙන හොයාගෙන ඒකට ප්‍රතිකර්ම කළා. ඒක අනිත්‍ය දුකනත් මෙනෙහි කළා. මෙත්තානුස්සතිය, අදුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය ඒ කැලේ සිටිවිල්ල සාමුලින්ම කැපෙන ආකාරයට අපි අර සන්තාන විචක්ක සූත්‍රයේ තිබුණු පියවර හතර හෝ පහම භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා සියලු හිතට අරමුණු වන සියලු දේවල් අයින් කරන්න ඕනෙත් නැහැ, භාවිතා කරන්න ඕනෙත් නැහැ. අයින් කළ යුතු වෙන්නේ නැහැ, භාවිතා කළ යුතු වෙන්නේ නැහැ. ඒ නිසා වැරදි සිතුවිල්ල අපි තේරුම් අරගෙන ඒ වැරදි සිතුවිල්ලෙන් අපි නිදි නිදහස් වෙන්න ඕන. ඒ වගේම හරි සිතුවිල්ල ඒ වෙනුවට ගන්න ඕන. දැන් අපේ හිතට අපි හිතමුකෝ ඇහෙන් අපි රූපයක් දැකලා අපි නොකැමැති අකමැති අපිට නොගැලපෙන නොපෑහෙන රූපයක් කියලා. එහෙමනම් අපිට එනවා දෙවෙනි හේතියක්, ද්වේෂයක්. ඒ ද්වේෂය අපේ හිත පිරුදු වෙන බව අපි තේරුම් ගත්තට පස්සේ ඒකෙන් අපි පුළුවන් තරම් ඉක්මනට වෙන් වෙලා අපේ අපේ හිතේ අපේ මැනීමේ වැරදි තේරුම් අරගෙන මේ අපි මේ රූපේ මැන්නා මාන ඒකයි මේ වරද ඒ මානෙ ඉවත් වෙන්න ඒ නිත්‍ය භවෙන් අර මෙත්තානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛානාත්මනේ කිරීම තමයි මේකෙන් කරන්නේ ඒ නිසා හිතදෙන සියලු සිතිවිලි අත්හැරිය යුතුත් නැහැ හිතදෙන සියලු සිතිවිලි බාල්දා කළ යුතුත් නැහැ අපි වැරදි දේ තෝරගන්න ඕන ඒකට හේතු බල ධර්මයට බහගලපා බලා ණය විනයට රසුදා බලන්නට අවශ්‍යයි ඒකයි මහන්සිය අර ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා ලෝක නැසන් කියන මේ ධර්මතාවයේ විචා කළේ මහා සතරා සිපත්තාන සූත්‍රය ඕක ඉතාම ගැඹුරු දෙයක් ඕක ඉතාම ගැඹුරු වචන ටිකක් ඕක මුළු නිවනටම උපකාර වන වචන ටිකක්
ගෞරවනීය ස්වාමීන් වහන්ස වර්තමානයේ දහම් දේශන බොහෝ ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරනුයේ ඒ බුදුපියාණන් දේශනා කළ පිසු ධර්මයේ හැසිතාය. එසේ නම් එම ස්වාමීන් වහන්සේලා අපාය ගාමී වන්නේදයි සාධකව පදා දෙන්නේ.
දැන් බුදුහාමුදුරුව දේශනා කළයි කියලා හිතලා ඒ මාර්ගදී වචනේ ඔය සිංහලට පරිවර්තනය කරපු එක්ක අර්ථකතාවක් එක්ක පරිවර්තනයක් එක්ක පත්‍රවලීපු අටුවා ටීකා ටිප්පණියක් එක්ක විසුද්ධි මාර්ගයේ ගුරු කොට ගරු කොට ගත්ත පොතක් කියලා ඒ පොතෙන් දැනගත්ත ඉගෙන ගත්ත දේ බුදුදහම කියලා කිව්වොත් ඒක අර බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ මෙන්න මේකයි කිව්වොත් ඒක අර ධර්මයට ගැළපෙන්නේ නැත්නම් එතෙන්දී ආනන්තරී පාප කර්මයක් සිද්ධ වෙනවා දැන කළත් නොදැන කළත් ඒක අහලා තවත් එක මිනිහෙක් හරි වැරදි භාවනාවක් හෝ වැරදි සීලයක් හෝ වැරදි පාරකට හෝ ලැබුණොත් ඒ මිනිහා අතරමං වුණොත් අර අතරමං කළ පුද්ගලයාට ඒ පාපේ වෙනවා දැන් අපි හිතමු දැන් බුදුහාමුදුරුවෝ කිව්වා සතෝව අස්ස සති සතෝව පස්ස සති පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සතෝ අස්ස සති සතෝ පස්ස සති අස්ස පස්ස බුදුහාමුදුරුවෝ අස්ස පස්ස මේක කවුරු හරි පස්සගාලික මේ අස්ස කියන්නේ ආශ්‍රය ඇතුළට ගැනීම පස්ස කියන්නේ ග්‍රහණය බැහැර කිරීම මේ අස්ස පස්ස අර නාහින් මුලන් ආශ්වාස ප්‍රාශ්වාස කියන එකට පරිවර්තනය කළ ගමන්ම මොකද වෙන්නේ දැන් අර බුදුහාමුදුරුවෝ කියපු අර්ථයේ ධර්මයේ නිරුක්ති ඔක්කොම වෙනස් වුණා මුලන් අදාද පිට කර කර අස්ස පස්ස කරන්න එතකොට අර කෙලෙච් අතුල්ලීම දැන් මේක කළා අර තව එක්කෙනෙක් උලන් ආශ්‍රය කළා උලන් ඇද ඇද පිට කර කර නිවන් දකින්න හදනවා කවුදක් නිවන් දකින්න ලැබේ ඉතින් ඒ එන්න අතර මංගලානේ අර එක්කෙනෙක් මේ වචනේ වැරදි විදිහට අස්වස්ස කියන එක අර ආශ්‍රය බැහැර කිරීම කියන එක තේරිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ආනපාන සති සූත්‍රයේ පැහැදිලිව තියෙනවා කුඩා රාහුල හාමුදුරන්ට කියපු රාහුල වාග්ය සූත්‍රයේ තියෙනවා මේක තේරුම් නොගෙන පස්සේ කාලෙක මේ සංස්කෘත වචන දෙකක් දැක්කා අස්ස කියන්නේ ආශ්වාස පස්ස කියන්නේ ප්‍රාශ්වාස ප්‍රාණයාම භාවනා ක්‍රමයට ගත්තා මේක ගැනීම නිසා නිවන වැදින අතරමං වුණා අතරමං කළා වෙන්නේ මොකද තව කෙනෙක් අතරමං කළා නම් මේ අතරමං කළ උද්දලයාට අපායන්නේ කිසි මේ බුදුහාමුදුරුවෝ අත්ත ධර්ම නිරුක්තිය හැටියට විග්‍රහ කරන පුදී වැරදි විදියට තමන් අත්ත ධර්ම නිරුක්ති නොදැන වැරදි අර්ථයකින් පද පරමලෙස විග්‍රහ කරගත්තොත් වෙන්නේ මොකද ඒ විග්‍රහ කරපු පුද්ගලයාට අත්ත දාපන පාපේ උරුම වෙනවා ඒ අනුව යම් කිසි කෙනෙක් අතර මංගලා නම් ඒ පුද්ගලයාට දෙවෙනි පාපයක් වෙනවා පරත්ත දාපන අත්ත දාපන කියන්නේ තමන්ව දවනවා දවනවා ඒ පාපයෙන් අනුන්ව දැවුව දැවුව නිසා ඒක පාපේ උරුම වෙනවා නිසා අතර අපාලත වෙන්නේ පාප දෙකයි පොතක ලියන එක ඊට වැඩිය බලවත් කියන එකට වඩා උඹක් බලවත් ධර්මයේ පොතක ලියන දැන් පොතක ලියන එක දැන් කියන එක නම් මේ එක පාට කිව්වා මේක සමාජය ඇහුවා කියවුවා අපි අද නම් මේ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් එකේ අරන් මේවා තව 10 පාරක් අහන්නත් පුළුවන් නමුත් පොතක ලියුවොත් ඒක ඊට වැඩිය උගත්න බලවත්. පොතකල ඉවත් ඒක පරම්පරා දැන් විසුද්ධි මාර්ගයේ ලියපු එක හේතුකාණ යහමඳුරේ ලියපු ඒ වැරදි පොත් ඔක්කොම පරම්පරා ගණනක් අපේ මේ නිවන වහන වැරදි පාරකට යොමු කරන්නට මුළු සමාජයම වැරදි පැත්ත තියාගෙන යොමු කරන්නට හේතුකාණ යහමඳුරේ ලියපු සියලු පොත් හේතු. සියලු දැන් විදර්ශනා භාවනාව කියලා විපස්සනා භාවනාව කියලා පටිච්චසමුප්පාද ධර්මයේ කියලා වැරදි පොත් ඔක්කොම බුදුම භාවනාවක් ගෙනලා බුදුම ධර්මයක් ගෙනලා බුදුම ජීවිතේ ප්‍රාණයාම ක්‍රමයක් ගෙනලා මේ ලංකාවේ විනාශ කළා. හැබැයි මිනිස්සු ඒක නිහම් දුනේ පිළිගන්න. මිනිස්සු අමාරු වැඩුණා, ආමුදුර අමාරු වැඩුණා, හතර පහයි. ඒක නෑ. අත් සාධනය වෙනවන ඒකින් තමන්ටත් යහපතක් වෙන්න ඕන, ඒ අහන පුද්ගලයාටත් යහපතක් වෙන්න, ඒක අනුගමනය කරන පුද්ගලයාට යහපතක් වෙන්න. උඹේ අර්ථ සාධනයක්
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඕපපාතිකව උපදින මිනිසුන් සිටිනවාද? අනාගාමී ගන්ධර්ව පුද්ගලයාට වසර දහස් ගණනක් හෝ වැය කිරීමට කර්ම ඉදිරිව තිබේ නම් ඔහුට මනුෂ්‍ය ජීවිතය තුළදීම එම කාර්ය වැය කර ඉවර කර නොහැකිද?
දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එක පළවෙනි එක ඕපපාතික
මිනිසුන් උපදිනවා.
දැන් අපි දන්න කාලෙක ඇහුව කාලෙක කොහේ හරි ඕපපාතිකව මේ කිවිලා තියෙනවද? ඈ කොහේ හරි ඉපදියා එහෙනම් මේ අණ්ඩජ දලා විජ ඕපපාතික නම් දෙවි කියලා බුදුහාමුදුරුවෝ හතරක් කියන්න ඕනේ නැහැ. ඉතින් මා මිනිහේ කුට දරුගබක් නැතුව ඉපදෙන්න පුළුවන්ද? දැන් ඔය අලුත් නවීන විද්‍යාවෙනුත් මොකක් හරි යන නල දරුවෝ උපදවන ඒ දරුගබක් කොහොමද? ඒ අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් අර සුඛාන්ත ගන්න ඕනේ. නැතුව බෑනේ. ඒක නිසා මේ ඕපපාතිකව උපදින මිනිහෙක් අපි අහලත් නැහැ, වෙන්නේ නැහැ, ඒක අභාග්‍ය දෙයක්. නමුත් පස්සේ කාලෙක ආපු අටුවා සාහිත්‍ය කතාවල නොයෙක් අය අර එක දරුවෙක් කොහෙද කුමාරකාන්ත සාමිතුරුද කොහෙද අර උඹහකට ගස්දෙනේක ඉහිලා ගෙනාවා. ඒක මේ ගස්දෙනේක ඉහිලා ගෙනාවේ දරුවෙක මල් ගැබකින් විපන් දරුවෙක් දෙන්න කියලා දාලා නිසා ඕම පාර්ශ්වෝ ඉපදුන කෙනෙක් දරුවෙක් වෙන්න බෑ. ඒක වෙන්නේ නෑ. ඒක අභාග්‍යයි. ඒක ධර්මයට විරුද්ධයි. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද?
අනාගාමී ගන්ධර්ව පුද්ගලයාට වසර දහස් ගණනක් හෝ වැය කිරීමට කර්ම ඉදිරිව තිබේ නම් ඔහුට මනුෂ්‍ය ජීවිතය තුළදීම එම කර්ම වැය කර ඉවර කර නොහැකිද?
දැන් මෙහෙමයි. මනුෂ්‍ය ජීවිතය තුළදී ගෙවලා ඉවර කරන්න වැය කරන්න කොටසක් තියෙනවා. ඒ ගෙවන්න බැරි නමුත් ඒ පුද්ගලයා න ආගාමී වුණා නම් ඒ පුද්ගලයාට දැන් මනුෂ්‍ය ජීවිතය තුළින් ගෙවන්න වැය ඉවරයි. හැබැයි තව අර සසංකාරික හෝ අසංකාරික හෝ වශයෙන් ගෙවන්න කොටසක් ඉතුරු වෙලා තියෙනවා. වැය කරන්න. ඒ නිසා අනාගාමී ගන්ධබ්බ ත්‍ත්වයට යන අරහත්ුනේ නැහැ. වැය කරන්න ශේෂයක්වත් ඉතුරු වෙලා නැත්නම් මොකද වෙන්නේ? මේක පැහැදිලිව ඒක බින්දු සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. වැය කරන්න ඉතුරු වෙලා නැත්නම් අරහත්ත්වයට පත් වෙනවා. වැය කරන්න ඉතුරු වෙලා තියෙනවා නම් කොහේ හරි මේ ඒක බින්දු සූත්‍රයේ තියෙනවා. එක සසංකාරික එක අසංකාරික අර මේ පරිනිබ්බායි කියන අන්තර්බාහිකයට යනවා. එහෙම නැත්නම් සුද්ධාවාසයට යනවා. එහෙම නැත්නම් සුද්ධාවාස හතරක් තියෙනවා. අතරින් කොයි ගහරි යනවා. ඉතින් ඒක නිසා වැය කරන්න ඉතිරලා තියෙනවනේ ඒ තැන් වල හරිය වැය කරන්න සිද්ධ වෙනවා. හැබැයි නිස් ලෝකේ කාම ලෝකේ සුදුසි ලෝකේ වැය කරන්න ඒවා ඉවරයි. නමුත් මෙතෙන්දි අර බ්‍රහ්ම ලෝකේව අන්තර්බාහිකව ගෙවන්න වැය කරන්න තියෙන කොටස් තියෙනවා. එතකම් නිවන සම්පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගන්න නැහැ. නමුත් නියත වශයෙන්ම මේ පුද්ගලයා අනාගාමී වුණාට පස්සේ නියත වශයෙන්ම නිවනට යනවා කවුද? නමුත් තාම තව වැය කරලා ගෙවන්න ඉතුරු වෙලා තියෙන ටිකක් හෝ මිනි කුපුරක් වගේ ඉතුරු වෙනවා.
අභිමාන්ස මංගල සූත්‍රයේ ඇති ගාථාවල අවසානයට ඒතං මංගල මුත්තමං යනුවෙන් සඳහන් වෙයි. මේ අර්ථය පැහැදිලි කර දෙන්න.
දැන් මංගල සූත්‍රයේ තියෙන්නේ මුත්ති මුත්‍ති කියන්නේ මොකද? මාගදී භාගාව වචනයක් රාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති අනාගි. මුත්‍ති විමුත්‍ති පරිමුත්‍ති කියලා වචන තුනක් තියෙනවා. මුත්‍ති කියන්නේ මොකද්ද? නිදි නිදාස් වෙනවා. නිදි නිදාස් වී යුතු කොටින්ද මගුල් දක්වයි. බුදුහාමුදුරුවෝ මගුල් දක්වමින් නිදි නිදාස් වෙන්නට දේශනා කරපු කරුණු දැන් මගුල් දක්වල හදන්න පාවිච්චි කරනවා කන පිට ගන්න. දැන් මංගල කාරණේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මංගල මුත්තම. මගුල් දක්වලින් නිදි නිදාස් වීමට කියපු දේශනාව අද මගුල් දක්වල හදන්න මංගල ධර්මී කියලා අන්තිමටම කන පිට ගහලා අනිත් පැත්තට. මේකයි කියන්නේ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ කිව්වේ සියලු දේ මේ මගුල් දක්වලින් නිදි නිදාසන්නයි මේක. දැන් අද මේක මංගල කාරණයක්. ඒක නිසා මේක මෙහෙම කරලා මගුල් දක්වල අතට මං කරනවා. ඒකයි මේක පුදුම කන පිට ගැහිීමක් කරලා තියෙන්නේ. අභිමයේ දූත්‍යත් කන පිට ගහලා, රතන දූත්‍යත් කන පිට ගහලා, මංගල දූත්‍යත් කන පිට ගහලා සියලු දේ අර්ථ ධර්ම නිරුක්ති ආගමේ විකුත්ති කළා. මේ පැවැත්ම ලෝකයා ගන්න මගුල් දක්වල හදන්න කරන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නම් කර්ණීයමෙත්ත සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ, රතන සූත්‍රයේ කියන සියලුම දේ කියලා තියෙන්නේ මේ නිවනට උපකාර වන උතුම් පරමාර්ථ ධර්ම හැටි. නමුත් අද වන විට ඒ සියලු සූත්‍ර මේ පැවැත්ම ලෝකයේ හොඳකරන්නේ යහපත් කරන්න කරන වැරදි නිවැරදි බවට පත් කරගෙන තියෙනවා. නමුත් ඒ හොඳ ලෝකේ නිවනක් නැහැ. එතන නිවනක් නැහැ. එතන තියෙන්නේ පංචස්කන්ධේ උපාදාය. එතන මරණේ ජාති ජරා මරණ ශෝක පරිදේ උද්දෝමන දුපායාසී කර කරන්න පුළුවන් තැනක්. ඒකයි
ගරු ස්වාමීන් වහන්ස, පතිරූප දේශ වාසෝච යනු මංගල කාරණයක්ද? මහා මංගල සූත්‍ර යනු කුමක් සඳහා දේශනා කරන ලද්දක්?
දැන් පතිරූප දේශ වාසෝච විතරක් නෙමෙයි මහා මංගල සූත්‍රයේ කරුණු හතරක් සිද්ධාගල තියෙනවා. පතිරූප දේශ වාසෝච කුම්භේතකට පුඤ්ඤතා අත්ත ධම්මා පණිච්ච අනිසජ්ජාන දසන. ඒ කරුණු හතරම ගත්තොත් ඒක නිවනට නිවන් මගට උපකාර වන මේ සතර කියන්නේ ඔය අංග හතර පූර්ණ කෙනෙකුට පුළුවන්කම් තියෙනවා සෝතාපන්න ඵලයට වත් වෙන්නට අවශ්‍ය අර පසුතලයේ නිර්මාණය කරගන්න. ඒ නිසා මේක කිව්වේ පතිරූප දේශ වාසෝති කියන්නේ මේ උතුම් නිවන් මග මේ විදිහාම අහන්න පුළුවන් තැනක මධ්‍යමේසු ජනපදයේසු පච්චාදාතෝ කියලා තව තැනක තියෙනවා. එතන පතිරූප දේශේ බුදුහාමුදුරුව මේ ගිහිතලය මේ පෘථිවිය මේ මිනිස්සු ඉපදෙන තැන් කොටස් තුනකට බෙදුවා. සුණාපරන්තේ අපරාපරන්තේ සහ පතිරූප දේශවාද. ඒක නිසා මධ්‍යමණ්ඩලයේ විතරයි පතිරූප දේශයක් හැටියට භාවිතා කළේ. අර සුණාපරන්තේ කියන එක ඒ කාලේ බුදුහාමුදුරුව හිටිය කාලේ අද වගේ ආශ්‍රාස්ත්‍රා ගුවන් යානා ඉන්ටර්නෙට් කරාමිය තිබුණේ නැති නිසා ඒ රැනක ඉපදුන පුද්ගලයෙකුට මේ මධ්‍යමණ්ඩලයට එන්න බෑ. හැබැයි සමහර විටක අපරාපරන්තේ එතනින් මෙතෙන්ට එන්න පුළුවන්. මෙතනින් එතෙන්ට යන්න පුළුවන්. ඒක නිසා ඒ පුද්ගලයන්ට යම් ආකාරයක මේ ධර්මය මේ බණ අහලා නිවන් දකින්නට පුළුවන් තත්ත්වයක් ඒකින්ද කොටස් තුනකට බෙදී.
ගරු ස්වාමීන් වහන්ස, අටමස්ථාන යනු කවරේද? අෂ්ටඵල බෝධීන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වලටද?
අට මහා ස්ථාන. දැන් බුදු දේශනාවේ බුදුහාමුදුරුව ඉන්න කොටම අට මහා ස්ථාන කියලා ස්ථාන අටක් පාවිච්චි කළා. බුදුහාමුදුරුව බෝසත්තුමා ඉපදුන තැන, බුදු වුණ තැන, අර පළවෙනි ධර්ම චක්‍රය සූත්‍රයේ දේශනා කරපු විපස්සනාරාමය, ඒ වගේම විඥාන් පෑව කුසිනාරාමය හතර තැනයි. ඊට පස්සේ තවත් බුදුහාමුදුරුවන්ගේ වැදගත් ස්ථාන හතරක් බුදුහාමුදුරුව මුල්ලාවුදු මිස්ස ජීවත් වුණු අර මගධ රටේ රජගහනුවර ඊළඟ අවුරුදු 25 ජීවත් වූ සරස්නවල අර ජේතවනාරාමය, ඒ වගේම බුදුහාමුදුරුව උපත ලැබූ දේශයේ කපිලවස්තුපුර, ඒ වගේම ශ්‍රීපාද අර මේ කුරු රටේ කනුමුදුනේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රීපද ලක්ෂණ තැන අට තැන, අට මහා තැන. මේ අට මස්ථාන මහා ස්ථානයේ තියෙන එකයි මේ අට තැන. බුදුහාමුදුරුවන්ට සම්බන්ධ වූ ඉතාම වැදගත් මේ හෙළදිවේ තිබුණු අට තැන අට මහා ස්ථානයේ කියලා එදා බුදුහාමුදුරුව ජීවත් වෙන කාලේ අනුරාධපුර යුගයේ මේ අට මහා ස්ථානේ තිබුණා. බුදුහාමුදුරුවන්ට සම්බන්ධ ස්ථාන අටක් පිරිත් පොතේ අර විහාර අශ්මේ කියන එකේ මේ අට තැන පැහැදිලිව එක පේළියක තියෙනවා. කපිලාරාමය, උත්තරාරාමය, කුජනාරාමය, ජේතවනාරාමය මෙහෙම මේ අට තැන විග්‍රහ කරලා තියෙනවා නම් වශයෙන්ම මේ අට. දැන් ඊට පස්සේ උනේ දැන් මේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙන කාලේ ඔය අට මහා ස්ථාන තමයි බොහෝ රජවලින් වැඳගෙන තියෙන්නේ, බුදාගෙන තියෙන්නේ බුදුහාමුදුරුවෝ සිද්ධාන් ප්‍රයවන්ට පස්සේ. ඊට පස්සේ බුදුහාමුදුරු රජුරෝ මේ රූණේ මාගම මහානාගපුර ඉඳලා අනුරාධපුරයට ගෙනිච්චාම අග නගරය, දැන් මෙතෙක් කල් අග නගරයක් තිබුණේ මේක අනුරාජපුර. අනු කියන්නේ අලුතෙන් පිහිටු රාජපුරයක්. මේක අර මහල්ගච්චියේ තිබුණු අග නගරය කුරු රටේ එහෙම නැත්නම් යක්ෂ රාජ්‍යයේ ගෙනාව අනුරාජපුර කියන තැනට. මෙතෙන්ට ගෙනාම රූණත් මාගම්පත්තුවටත් රජ රටටත් නැගෙනහිරටත් සියලු තැන් වලට මේ රට එක් වේලක් කළාම අර අනුරාජපුරයට ගෙනාව අග නගරය. එතකොට මේ අනුරාජපුරයේ ඉන්න මිනිස්සුන්ට අර අට මහා ස්ථාන වන්න යන්න බැරි නිසා අනුරාධපුරේ අර ආකෘති හරියට හැටියට තවත් අට මහා ස්ථානයක් හැදුවා. ඔය ජේතවනාරාමය මෙහෙම කියලා තව අට මහා ස්ථානයක් හදලා දැන් 12 මහා ස්ථානයක් බවට පත් වෙනවා. ඊට පස්සේ පොළොන්නරුවට ආවම තව අට මහා ස්ථානයක් හැදුවා. ඒවා උගර විහාරස්තු කියනවා. ඊට පස්සේ ගම්පලට ආවම, කුණෑගලට ආවම, යාපහුවට ආවම, ගම්බදිනියට ආවම, කෝට්ටේට ආවම, රයිගම්ට ආවම, මහනුවරට ගියාම හැම තැනකම ඔය අට මහා ස්ථානයක් හැදලා වන්දන පුදු කරන්නේ. යාර මුල් අට මහා ස්ථානෙත් එක්ක මේ අට මහා ස්ථානෙ තිබ්බා. ඊට පස්සේ ඉන්දියාවේ මේ අට මහා ස්ථාන කතාව ගිහිල්ලා ඉන්දියාවේ අට මහා තීර්ථස්ථාන බමුණ නාන චොටු පොළවල්ලට ඇටියට අට මහා ස්ථාන තිබුණා ඉන්දියාවේ. එනිසා ඉන්දියාවේ වේදාගමේ, ශිවාගමේ, උපනිෂද් ධර්මයේ මේ අට මහා ස්ථාන තිබුණා. ඒවා අට මහා තීර්ථස්ථාන බමුණ නෑව චොටු පොළවල් පවුසෝදාගත්ත චොටු පොළවල් අඩක් ඇටියට ඒ අට මහා ස්ථාන ඉන්දියාවේ තිබුණා. හැබැයි ඉන්දියාවේ කොහේවත් ඔය කියන අට මහා ස්ථානයක් මේ ලංකාවේ නිකන් තිබුණේ නැහැ.
ගෞරව ස්වාමීන් වහන්සේ ඊමේල් පණිඩක් ඇවිල්ලා තියෙනවා මේ විදේශ රටකින්. මම කියවන්න සම්මතයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, විදේශ රටක සිටින මා මේ ප්‍රශ්න යොමු කරන්නේ මහා භූත කම්පණය වීම කෙරෙහි සහ මහා භූත සමතුලිත වීම කෙරෙහි. අන්තර්ජාලය, Facebook, සමාජ වෙබ් අඩවි ආදියේ ක්‍රියාකාරීත්වය බලපාන්නේ කුමන ආකාරයටද? මෙහිදී සිරුරෙන් හෝ කතාවෙන් වැඩි යමක් කරන බව නොපෙනුනාට සබ්බ කායම ක්‍රියාත්මකයි නේද?
ඔව්. දැන් ඉන්ටර්නෙට් එකේ චේතනාවක් නැතුව ඔය දෙයක් කරන්න පුළුවන්ද? චේතනාහම් වික්කවේ කම්මං වදාන. දැන් මිනිස්සු ඉන්ටර්නෙට් එකට එක SMS පණිවිඩයක්, එක ටෙලිෆෝන් කෝල් එකක්, එක රූපවාහිනියක රේඩියෝ එක කතාවක්, මේ සියලු දේ අනුව චේතනාවක් තියෙනවා. ඒ චේතනාව වැරදි නම් ඒක විෂ කිරණ ශක්තියක් මේ විශ්වයට නිකුත් කරනවා. මේ විෂ කිරණ ශක්තිය නිකුත් කරන්න පුළුවන් පළවෙනි ප්‍රධානම පුද්ගලය තමයි මිනිහා, මනසක් තියෙන පුද්ගලයා. ඒ නිසා මිනිස්සු කරන කියන හිතන සියලු දේ නිසා එක්ක යහපත් සුදු කිරණ නිකුත් වෙනවා, එක් වාරහකට කළු පිළෙන නිකුත් වෙන. ඒ කළු පිළෙන නිකුත් වෙන හැම මොහොතකම ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූතාතර යම් ආකාරයකට කම්පණය ප්‍රකම්පණය සංපකම්පණය වෙනවා කියලා අගන්‍ය සූත්‍රයේ විද්වාන්වරුන් දේශනා කළා. ඒ නිසා මේ මිනිස්සු කරන කියන හිතන වැරදි ක්‍රියාකාරකම් නිසායි මේ කම්පණය ප්‍රකම්පණය සංපකම්පණය වෙන්නේ. වුණාම මේ මහා භූත හතර කිලුට වෙනවා. මේ මහා භූත හතර ජලයේ කිලුට වෙනවා, පොළොව කිලුට වෙනවා, වාතයේ කිලුට වෙනවා, ඒ තේජෝ ශක්තිය කිලුට වෙනවා. නමුත් මේ ආගෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර ඒ කිලුට වීම දරන්නේ නැහැ. ඒ කිලුට වීම නැවත ප්‍රතිශක්තිකරණයට ප්‍රබුද්ධ ධර්මයට පත් කරගන්නට ඒ ආගෝ තේජෝ වායෝ පඨවි හතර භ්‍රමණය වෙනවා, කැරකෙනවා, කම්පණය වෙනවා. ඒ අනුව අර කිලුට වීම වැඩි වෙන හැම මොහොතකම ඉන්ටර්නෙට් එකෙන් ටෙලිෆෝන් වලින් SMS පණිවිඩ වලින් එන්න මේ ගූගල් වලින් තව නොයෙකේවාන් කිලුට කරන හැම අවස්ථාවකම වෙන්නේ අර කම්පණය වැඩි වෙනවා, භ්‍රමණය වැඩි වෙනවා, වාතයේ භ්‍රමණය වැඩි වෙනවා, සැබේ තුලං කුණාටු වෙනවා, ආපෝ කිලුට වෙනවා වැඩි වෙනවා, අර ජලයේ මේ කැරක වෙනවා භ්‍රමණය වෙනවා වැඩි වෙනවා, පඨවි භ්‍රමණය වෙනවා වැඩි වෙනවා, මේ හතර මහා භූත හතරම භ්‍රමණය වැඩි වෙනවා. අර නැවතාරේ යථාතත්වයට පත් කරගන්න එකම ක්‍රමයේ තියෙන භ්‍රමණය. දැන් අපි ගන්නු මේකම මේක අත්වගේ හොඳටම තේරුම් ගත යුතුයක්. අපේ දැන් මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි හතර. අපේ මේ අපි මේ උෂ්ම ගන්නෙ ඇයි? අපි මේ ජලය ගන්නෙ ඇයි? අපි මේ ලේ ධාතුව කරගෙන ඇයි? මේක පිළිසිදු වෙයි. අපි මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්නා අර කෙලෙස් කිලුටු ගති නිසා මේ ලේ ධාතුව කිලුටු වෙයි. මේ ආපෝ තේජෝ ධර්ම කිලුටු වෙනවා. වාපිස්සෙන් කිලුටු වෙනවා. එතකොට ඒ කිලුටු වෙච්ච එක කොහොමද ප්‍රතිශක්තිකරණය කරගන්නේ? කැරකයි. අපි එතකොට කියනවා බ්ලඩ් ප්‍රෙෂර්. බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ දැන් අපි මේ දරන්න බැරි රතීර කන්න ධර්මට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු කරගෙන දැන් අර කැරකවීම වැඩි වුණා. ප්‍රෙෂර් එක වැඩි වුණා. ඉතින් වැඩි වුණාම එක පාටේ නාරයක් තිබුණා මැරිලා කියනවා මේක දරන්න බැරි වුණා. මේ කාගේද වරද? තමන්ම රාගය ද්වේෂය මෝහයෙන් ඇතුළට අරගෙන මේක කරගෙන පුළුවන් විදිහට කරකෝල බලනවා. ඒක සම්පතේට පත් කරන්නේ කරගෙන සීමා පැනලා ඉන්නේ අරම කියන ආස්තදේශයක් හදනවා. ප්‍රෙෂර් ආවකි මේ ඔක්කොම දැන් ඔය ඩයබටිස් කියන්නේ ඒකමයි, ප්‍රෙෂර් කියන්නේ ඒකමයි. ඔය කියන සියලු දේද මේකට හේතුව වාග්ගිත්ත සම්මනේ වෙලා නැහැ, කම්පණය වෙලා විසම වෙලා. ඒ අනුව අර යම් ආකාරයක නම් පිළිගත් ඇති කරගන්නට ස්වභාව ධර්මයෙන් කරන මේ දෙයක් මේක. අපි වේදාතු කරගෝනද වැඩි කරනවද නෑනේ. ඒක නිසා අපි අයි වැඩියෙන් වතුර කොට අර මේක යම් ආකාරයට මෙනි කරේ. අයි අපි පිළිසිදු වාගේ ගන්නත් මේක පිළිසිදු කරගන්න. නමුත් මේක පිළිසිදු වෙන්නේ නෑ මේ දේ අර කරගෙන ඒක කරගෙනමයි මේක කිලුටු වෙන කරගීම වැඩි වෙනවා, භ්‍රමණය වැඩි වෙනවා, ප්‍රෙෂර් එක වැඩි වෙනවා, ඉස්පත් කියනවා ප්‍රෙෂර් වැඩි. ඒකමයි
තවද කොටසක් තියෙනවා මේ මා ලංකාවෙන් එළියට පැමිණි කාලවල ඔබ වහන්සේගේ ධර්මදේශනාවල සවන් දෙන්නේ ධර්ම සාකච්ඡා කිරීම හා බෙදා හදා ගැනීම ආදී කරන්නේ මේ මාධ්‍ය හරහායි. මේ මාධ්‍ය භාවිතය උපේක්ෂාවෙන් කරගෙන යන ආකාරය කරුණාවෙන් පදා දෙන්න.
ඔය චේතනාව යහපත් නම් පිළිසිදු නම් මේ මාධ්‍ය භාවිතා කරයි කියල වරදක් නැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා පතුරවනවා නම් මේ මාධ්‍ය වැරදි වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය පතුරවනවා නම් පමණයි. එදා මාධ්‍ය තුළින් අපිට මෙත්තා, කරුණා, මුදිතා පතුරවල යහපත්කයක්, සත්‍යක්‍රියාවක්, යහපතක් ආදාය කරන්න පුළුවන් නම් අදුගාන චුද්ධමය ඥානය ඕ ලබා දෙන්න පුළුවන් නම් ඒක යහපත්. වැරදි පැත්තට භාවිතා කරනවා නම් ඒක කවුරු කොහොමදලත් මාධ්‍ය භාවිතා කළත් වචන භාවිතා කරලා හිතේ චේතනාව අභිසිද්ධනම් කියනනම් ඒකෙන් එන්නේ අයහපතක් අවලක් අසාධාරණයක් වරදක් පාපයක් සිද්ධියක් නිසා හොදක් යහපතක් එන්නේ හොදක් යහපතක් එන්නේ නම් අර තීනි සුචරිතේම තියෙන්නේ තීනි දුචරිතේම අයින් කරන්නේ ඒ නිසා තීනි දුචරිතේ අයින් කිරීමත් තීනි දුචරිතේ ඇතිවීමත් ආනපාන සතියමාදී හැටියට කුණ්ඩලියේ පැහැදිලිව විචාරණය කරනවා
ගල් ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියත් සක්කාය දිට්ඨියත් යන දෙකක්ද
දෙකක්
එසේනම් පහදා දෙන්න
සම්මා දිට්ඨිය කියන්නේ සම් කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මාගයෙන් නිදි විදාසි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සාමුලින්ම නිදි විදාසන ගැත්ම සම්මා දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ මේ ක්‍රියාවේ වේගය වේදනාව දැකලා ඒ ක්‍රියාවේ වේගයෙන් මේගෙන් නිදි විදාසීම ඒක ඉදි විදාසී මොහ නොවි මොහ එතන මා කතාවක් නෑ සක්කාය මේ ක්‍රියා විවේකයේ දකින්න ඕන වේදනා විවේකයේ දකින්න ඕන ඒ නිදි විදාසී යුතු වේගයක්ද එහෙම නැත්නම් භාවිතා කළ යුතු දෙයක්ද කියන එක දෙපැත්තම දැක්වීම සක්කාය දිට්ඨියේ තියෙනවා ඒ නිසා විෂයාකාර වූ සක්කාය දිට්ඨියක් තියෙනවා ඒකෙන් නිදි විදාසෙන්න ඕන වැරදි පැත්තෙන් පමණක් ඒ නිසා සම්මාගියන එක වැරදිම දේවල් තුනකින්ම නිදි නිදහස් වීම මාගියන වචනේ මෙතන නැහැ අතන තියෙනවා මාගියන නිදි නිදහස් වීම ඔව් නෑ සක්කාය මේ තමන්ගේ මේ තමන්ගේ ක්‍රියාකාරකම් නිසා තමන් උපදින වේගයේ වේදනාව තමා සක්කාය කිසියාකාර වූ වේගයක් වේදනාවක් අපි ඇයි ඇයි අනේ නාගෙන් දියෙන් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට විෂයාකාරයෙන් සංකාර ක්‍රියාව වේගයක් උපදිනවා.
ගරු ස්වාමීන් වහන්ස පව සහ අකුසලය අතර වෙනස පහදා දෙන්න.
පව සහ අකුසලය. දැන් මේකේ වචන දෙක අකුසලය කියන්නේ දැන් කුසලය කියන්නේ කෙලෙස් කුණු සලා හැර අත්හැරීම. මේ කුණු කිලුට කෙලෙස් ගැටි අල්ලගෙන ඒව පාවිච්චි කරනවා නම් ඒව භාවිතා කරනවා නම් එතන මොකද්ද අකුසලයි දැන් කුණු ගැටි අයින් කරන්න ඕන අස් කරන්න ඕන කෙලෙස් ගැටි කුණු ගැටි දැකලා ඒව අයින් කරනවා නම් ඒක කුසලස්ස ඒක අල්ලගෙන ඒ කෙලෙස් ගැටියෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා නම් ඒක අකුසලයි ඒ අකුසලයේ නිසා තමන්ගේ ඉත අලුතෙන් කිලුටු වීම නිසා ඇතිවන ඵලය ඵල පාප කාට එනිසා පාපය කියන එක එන්නේ අකුසලය නිසා අකුසලය නිසා පාපයක් පාපය නිසා අකුසලයක් එනවා කුසලය තේරුම් ගන්න තාක් කල් පාපයක් අකුසලයක් දෙන්නම එකම පාරෙන් ගිහිල්ලා මේ පැවැත්ම පාත්වගෙන යන්න පාපයක් අකුසලයක් දෙකම හේතු නෑ දෙකම හේතු බල දෙකටම ආතියෙනවා දැන් අකුසලයේ හේතුවක් වෙන එක නිසා පාපයක් තියෙනවා. පාපයේ හේතුවක් වෙන ඒ නිසා අකුසලයක් තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස අපට ධර්ම මාර්ගයට යාමට අවශ්‍යව තිබුණත් පෞල් ජීවිත ගත කරද්දී වැරදි බොහොමයක් අපද සිදුවේ. ඒවා මගහැර ධර්ම මාර්ගයට ඒමට සුදුසු ක්‍රමයක් ඔබ වහන්සේ අපට පැහැදිලි කරන සේක්වා.
ඔව් දැන් ගිහියෙක් වුණාම ඉවසලා විමසලා මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතා උපේක්ඛාවෙන් කටයුතු කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්න පුළුවන්. අපි තරහ ගැනීම, වෛර කිරීම, අන්තවාදී ලෙස දේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කිරීම, රාගයෙන් මානයෙන් කටයුතු කිරීම වැරදි. ඒකෙන් නිදී නිදහස් වුණාම අපි තේරුම් ගත්තත් නැත අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කටයුතු කරනකොට ඉවසනකොට විමසනකොට අපේ මේ ඔය ප්‍රියදේ දන්තවාදී ලෙස නොවැළී අප්‍රියදේ දන්තවාදී ලෙස නොගැටි ප්‍රියාත්‍ර අන්තවාදී ලෙස නොමැන කටයුතු කරනකොට ඉබේම අපි දන්නේම නැතුව නිහතමානී ගත්වයටපත් වෙනවා පිසිදු වෙනවා ඒ අනුව මේ නිවන් මඟ නියුක්ත වෙනවා ඒ අනුව අර සමත විපස්සනා දෙකම සිද්ධ කරගන්න පුළුවන්
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් යලිත් ලෝකයට අනාවරණය කරන ලද සන්දේශනාව කෙටියෙන් හෝ පහදා දෙන්න මේ ඉතා ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ඒක ඉතින් දැන් කෙටියෙන් මේ පහදා දෙන්න බෑ. ඒක කෙටියෙන් පහදා දිය හැකි දෙයක් උත් නෙමේ. මුළු බුද්ධ දේශනාවම සංගෙස්සේති සමාධිපේති සම්ච්ඡේදේති සම්පාන්තේති කියන මේ බුද්ධ ඥාන පදාතරෙන් විග්‍රහ කරපු විග්‍රහම මුළු බුද්ධ දේශනාවම සංදේශනාව. මුළු බුද්ධ වචනේම මේ සම් වර විලා සම් සිඳ විලා සම්මා වෙන වචනය. එනිසාම මේ සම් උදේ වීම තේරුම් ගන්න ඕනේ. සංකාර කරලා සංකත හදාගෙන සම්බන්ධයක් කරලා ඒ සම්බන්ධයේ සාරය කියලා ජීවත් වෙන තාක්කල් පුතඥාන පුද්ගලයා අසම් වලයි. ඒක තේරුම් ගත්තාම මේ සංකාර ගමනේ දුකට පත් වෙන්නේ මේ සංකාර කරලා මේ රාගයේ ද්වේෂයේ මෝහයේ සාරය වටිනවා හොඳයි කියන මනාපයි කියලා කටින් කියීම නිසයි. මේක තේරුම් ගත්ත පුද්ගලයා අර ධම්මෝ සම්දික්ඛිකෝ කියන ධර්මයේපත් වෙලා සම් දකිනවා. සම්බන්ධතාවයක් ඇතිවන ආකාරය ඇතිවන හැටි ඇතිවන්නට හේතු නිදාන උත්පත්ති කාරණා දකිනවා. ඒ අනුව ඒ පුද්ගලයා තමන්ගේම ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඒ නිසා සංවර කරගත්තාම සිව්පදයේ ප්‍රත්‍ය සංවරය ඇති කරගන්නවා. ඒ අනුව සං සිඳවනවා, සං සුම් වෙනවා, සං මා වෙනවා. ඒ නිසා සං තේරුම් ගන්න තාක්කල් සංවර වෙන්නත් බෑ, සං සිඳවන්නත් බෑ, සම්මා වෙන්නත් බෑ. ඒ නිසා සම්බන්ධයෙන් නිදි නිදහස් වෙන්නත් බෑ, සමුදේ නිරෝධ කරන්නත් බෑ, සංවර්ත විවර්ත කරන්නත් බෑ, සංදි විසන්දි කරන්නත් බෑ, සංකාර විසංකාර කරන්නත් බෑ, සමුදේ නිරෝධ කරන්නත් බෑ. සං දැක නොගත්ත, සං තේරුම් නොගත්ත කිසිම පුද්ගලයෙක්. ඒ නිසා මුළු බුද්ධ දේශනාවෙම හරය සම් රාගය ද්වේෂය මෝහය තමයි තුන. මේ වචන තුනේ එකතුව තමයි සම්. ඉතින් ඒක නිසා මේ රාගය ද්වේෂය මෝහය තුනම එකතු කළා බුද්ධ දේශනාවේ මාර්ගදීපාසාවෙන් කියපු වචනයක් සම්. මේක දැන් අද සිංහල භාෂාවේ බොහොම දේශකයෝ සම් නිපාතයක් හැටියට පාවිච්චි කරනවා. නමුත් මාර්ගදීපාසාවේ යන්දේ කියලා කියන්නේ මේ සංසාර සාරෝග විනීත නීගංගාතාවේ අනේක ಜಾති සංසාරං සංදා විස්සං අනිබ්බිසං විසංකාර දතං චිත්තං සංධානං කර මජ්ජිකාති. මේ ආකාරයට සියලු තන් වල විභාන්දු කියලා කියන්නේ මේ සං වල සිපරි වට්ටේ. එර මොකක්වත් මේ මෙමුළු බුද්ධ දේශනාවම සං වල සිපරි වට්ටේ. සිපරි වට්ටේ මොකද්ද? සම් එක පළවෙනි එක සංසාරයි කියන වටය. මේ සං අසංකල හැකි කියන එක. තුන්වෙනි එක සංඛය කළ හැකි කියන එක. සං දැන් අපි සං කියන්නේ සංඛ්‍යා කියන්නේ මේකත් මේ සම්ම තමයි. සං කියන්නේ එකතු කරනවා. ඛ්‍යා කියන්නේ අඩු කරනවා. මේ එකතු කරගත්ත දේ සාමුලින්ම අපි අඩු කළොත් සංඛය සංඛ්‍යා. එකතු කරගත්ත දේ පොඩ්ඩක් හරි කියනවා නම් සම් අසං කරන්න වෙනවා. ඒ එකතු කරගත්ත දේ වටිනා නම් ඒක තමයි බරක් වෙලා මේ සංසාර ගමන යන්නේ. එනිසා සංසාර අසං සංකය කියන මේ වචන තුන කිපරිවට්ටේ සං වචනේ තමයි අර කිව්වේ සංසාර මේ ගමනේ නිදි නිදාසන්නට අර සාර අසංකය කල්පයක් බුදුහාමුදුරුව පෙරුම්පුඩුවයි කියලා කතාවක් තියෙනවානේ. මෙන්න මේ වචන තුන සමාව සාර අසංඛය කප්පය. කප්පය කියන්නේ ඒ කාලපරාසය. මේ වචන තුන තේරුම් ගත්ත කාලපරාසය, තේරුම් ගන්නට ගිය කාලපරාසය ඕනම කෙනෙකුට මෙතන ඉන්න මේ සියලුම පින්වතුන්ට සංසාරයි නම් නිවනක් නැහැ. මේ සං අසං කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තොත් අලෝභ අධේ සමෝහ කරන්න පුළුවන්. ඒ වගේම මේ රාගයක් ද්වේෂයක් මෝහයක් කරන්න පුළුවන් නම් අන්න සංඛය. මේ තුන තේරුම් ගත්තොත් අර හේතුක ප්‍රතිසන්දියක් ලැබලා ඒ අයට මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න සාක්ෂාත් වෙන්න පුළුවන්. ඒක තමයි බුද්ධ දේශනාවේ හරය. අර සාර අසංඛය කප්පයක් කියන එකේ තේරුම ඕකයි. ඒ නිසා මේකේ මේ ඔය කියන කල්පයක්, ඔය කියන බිඳු ගානක් දාලා හදපු කාලයක් එහෙම නෙමෙයි. මේක සමහර විදක සත්‍යකින් වෙන්නත් පුළුවන්. මේ මෙතෙක් කල් සාහරයි කියපු දේ අසං කළා සංකේය කරන්නට පුළුවන් වුණා නම් ඒ බුද්ධයාට මේ ධර්මය අවබෝධ වෙන්න ගිය කල තමයි අර සාර අසංකය කප්පේ.
තරුණී ස්වාමීන් වහන්සේ, ආහාර ගැනීමේදී ණය නිදහස් වීම සඳහා ප්‍රතිවේක්ෂ කරන ආකාරය පදා දෙන මෙන් ඉතා ගෞරවණීය ලස්සිනි.
දැන් ආහාර ගැනීමේදී ප්‍රතිවේක්ෂා කළ යුතු සහ නොකළ යුතු දෙයක් දෙකක් තියෙනවා. දැන් තමන් හම්බ කරගත්ත දේ මාංශ වෙලා තමන් හදාගත්ත දේ මාංශ වෙලා තමන් කනකොට ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ නැහැ. හැබැයි දැන් අපි හිතමු අපි කුඹුරු අකුරලා හදලා ඔක්කොම කරලා කොමාර රසාවක් කරලා කඩෙන් බඩු ගෙනල්ලා ගෙදර එක්කෙනාට දුන්න හදලා දෙන්න. එතකොට ගෙදර එක්කෙනාට ණයද නැද්ද? ණය. ඒ ණයෙන් ඉදින් ඉඳහස් වෙන්න අපි ඒ අදුව එක්කෙනාට දැන් ගෙදර එක්කෙනාට අර මේක හම්බ කරලා ගෙන ආපු එක්කෙනාට නෑ ඒ ණයෙන් ඉදින් ඉඳහස් වෙන්නට ප්‍රතිවේක්ෂා කළ යුතුයි. පටිසංකාර යෝනිසෝ මනසිකාරයෙන් මේ වල මේ පාවිච්චි කරන සිව්පදයම ආහාර ඇඳුම් පැළඳු නිවාස බේත්තේ පාවිච්චි කරන්න. දැන් මහාන වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් දැන් ওই පන්සල් වල ඉන්න අර සම්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කිරියාය කතාව සංග්‍රහීත්වා කියපු පුද්ගලයෝ මේ හම්බ කරලා ගන්නව නෙමෙයි. කවුද දෙන්නේ? අර ගෙදරවල් වල හම්බ කරලා තමන්ගේ ළමයින්ට උයා විහා දෙන්න තියෙන දේ අඩු කරලා ඒක නොදී අර පන්සලට බොහොම භක්තියෙන් ශ්‍රද්ධාවෙන් ගිහිලා මේ දානෙ දෙනවා. දෙනවද නැද්ද? තමන්ගේ ගෙදර උයා ගන්න තියෙන ටික, කා ගන්න තියෙන ටික, තමන්ගේ දරුවන්ට දෙන්න තියෙන ටික, තමන්ගේ යැපීමට තියෙන දේ ඒක කැප කරලා අඩු කරලා අර පන්සලට ගිහිල්ලා දෙනවා. ඒක අපි ඒ දානෙ දුන්න අයට අපි පින් දීලා පින් පවරලා ඒ අයගේ ඒ ඥාතීන්ට පින් දීලා පින් පවරලා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒ ණය ගෙවලා ඒ දානේ එක කටක් වළඳන්න ඉස්සෙල්ලා අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මේ ණයෙන් විදි නිදහස් වෙලා ඕන මේ දානය වළඳන්න, මේ සිවුරු පාවිච්චි කරන්න, මේ යම් කිසි දෙයක් දුන්න නම් පිනට ඒ සියලු දේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සිව්පසේ පිළිකර පරිස්කාර මේ නයන් විදි නිදහස් වෙලා පමණ. ඒකයි පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ. ඒ දුන්න දේ එහෙම පින් අනුමෝදන් කරන්නේ නැතුව තමන් කිසිම චේතනාවක් නැතිව රස තෘෂ්ණාවෙන්, රස ප්‍රේතකමෙන්, රස ආසාවෙන්, රස කැමැත්තෙන්, රස දිජුකමෙන්, කෑදරකමෙන් කනවනම් ඒක විකාල භෝජනයක් වෙනවා, ඒක ණයක් වෙනවා, ඒක නිසා ණය වෙනවා, ඒ නිසා ණය ගෙවන්නට වෙනවා මේ සියලු අර අනුන්ගෙන් දත්ත වැරදි විදියට ඒකට ණය ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ණය ගන්න දෙනුව පෙන්නලා මේ ණය නිදි නිදහස් වෙන්නයි මේ සියලු පින්වතුන්ට දාන අර පින්වතුන්ටත් මේක තමන්ගේ අර මෞර්ති මෞර්තියන්ට පින් අනුමෝදන් කරන්න මේ වගේ දානයක් දීලා අවස්ථාවක් ලබා ගන්න ඕනේ. ඒක ඒ අයට ණය ගෙවන්නේ. ඒක නිසා අපි ඒ අයට ණය ගෙවන්නේ උදව් කරන්න ඕනේ, උපකාර කරන්න ඕනේ. මේ වගේ පින් දීලා පින් පවරලා මේ දානෙ පිළි අරගෙන ඒ දානෙන් අපි ලබාගත්ත ඒ ශක්තිය අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කටයුතු කරන්නේ නැත්නම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න කටයුතු නොකර වෙන වෙන දේවල් කරනවා නම් එතෙන්දී මේ ණය ඇති වෙනවා. ඒ නිසා ණය විනය කියන එක උතන ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා ඔය සූපසේ සම්වරත්වයෙන් භාවිතා කළ යුතුයි කියන එක පැහැදිලිව හැම සූත්‍රයකම තියෙනවා. සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා, මේ සේ සබ්බාසේ සබ්බා සූත්‍රයේ තියෙනවා, සෑම සූත්‍රයකම තියෙනවා, රතරාතු වට්ටාන සූත්‍රයේ තියෙනවා, කායගතස සූත්‍රයේ සියලු සූත්‍රවල තියෙනවා මේ සූපසේ සංවරත්වයෙන් යුතුව භාවිතා කළ යුතුයි කියන එක. එමනම් ණය. ණය වුණත් ණය ගන්න සිද්ධ වෙනවා. ඒ භාවිතා කරන්න ඉස්සෙල්ලා පරිහරණය කරන්න ඉස්සෙල්ලාම ණය ගෙවලා ණය නිදි ණය බුදවා නිදහස් කර ඒක උපේක්ෂා සිතක් ඇතුව ඒ පටිසංකාය වුණු මනසිකාරයෙන් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, පුරුෂ ධර්ම සාරකේ ගුණය පැහැදිලි කර දෙන්න.
පුරුෂ ධම්ම සාරකේ ගුණය සාර්ථී කියන එකේ තේරුම දැන් මේක සාර්ථී කියන එක සාර්ථු උන්වහන්සේ කියන අදහසකුත් තියෙනවා ඒ වගේම ඊට වඩා ගැඹුරු අර්ථයකුත් තියෙනවා අපි මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට උපකාර වන ගුණයක් මේ ධර්මයේ පූර්ණය කරගැනීම ඒ නිසා අඩුවක් පාඩුවක් තියෙනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම අඩුවක් පාඩුවක් එහෙම නැත්නම් ඌනෝ යෝගෝ අතිත්තෝ තණ්හා දාසයෝ කියන ත්‍ත්වයට හිතපත් වෙනවා ඉතින් ඒක නිසා මේ අපි මේ අර ණය විමේක ගලපා නොබල හේතුඵල ධර්මයේ බහා ගලපා නොබල කටයුතු කරන හැම අවස්ථාවකම පුරුෂ ධර්ම සාර්ථී ගුණේ නැති වෙනවා හේතුඵල ධර්මයේ බහා ගලපා බලා ණය විමේක ගලපා බලා අර ණය විදාල්දී කටයුතු කරන හැම අවස්ථාවකම අර ධර්මයේ පූර්ණ වෙන පුරුෂ ධර්ම සාර්ථී ගුණේ කෙනෙක් තුළ ඇති වෙනවා ඉතින් ඒක නිසා මේ බව උද්දරා ගමන්නට උපකාර වන ධර්මය තමයි අර පූර්ණයෙන්නේ ඒකයි පුරුෂ ධම්මකාරී වුනේ
ගරු ස්වාමීන් වහන්ස ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එන බුම්මානං දේවානං සද්දම් සුත්වා සහ චාතුමහරජිකානං දේවානත් සුත්වා ආදී වශයෙන් දිව්‍ය ලෝක පිළිබඳ දක්වන්නේ කොමක්ද පැහැදිලි කරගන්න
දැන් මෙතන මේකේ වැදගත් වචනේ කියලා නැහැ. වැදගත් වචනයක් තියෙනවා ඔය ජාතින් මහා රාජිකාණන් දේවා සද්දං සුත්තා දේව මනුස්සාවේසු කියලා වචන. හැම එකම තියෙනවා මොකද වචනය? දේව මනුස්සාවේසු. ඒ දිව්‍ය ලෝකවල ඉන්න අයදත් ඒ ගති කියන අයදත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරන මේ ධර්මය ශ්‍රමණය කරන්නට පුළුවන් විදිහට දිව කන යොමු කළා දිව මන යොමු කරන පුළුවන් විදිහට මනුෂ්‍ය ආවේශයක් වෙන්න පුළුවන්. ඒ මනුෂ්‍ය ආවේශය වෙන්න ඕන මොකටද මේ බණ අහන්න. මේ බණ අහලා මගඵල ලබා ගන්න. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාට දේවතා ආරාධනයක් බුදුහාමුදුරු පළමු කොට මේ ධර්මය සලාගත්තට පස්සේ දේශනා කළාට පස්සේ මේ වගේ දේවතා ආරාධනය කරන සියලු තලවල ඉන්න ඒ අයට මේ මනුෂ්‍ය ආවේශ වෙලා මේ ධර්මය අහලා මේ බණ අහලා මේකෙන් මේ සෝතාපන්න ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා පරිතෝගෝචිය ප්‍රත්‍ය ලැබලා සුත්තමේ ඥානෙ ලැබෙනවා. ඒකයි මේ විග්‍රහය ඉන්න තියෙන්නේ. අර මනුෂ්‍යාවේසුන් කියන එක ඇඩ් කරලා දාලා. දැන් මේ මහත්ය අහනවා පන්සල් වල බණ කියන කොටත් ඔය දෙයියෝ එනවා නේද? බණ කියනවා නම් එයි බහ කියනවා නම් එන්නේ නැහැ. අපිට වඩා දෙවියෝ හොඳට බණ අහලා පුරුදු මොනවාද බණ කියන්නේ භව නසන දේ රාග භව ද්වේෂ භව මෝහ භව නසන දේ කල්යාණ මිත්‍රයන් ප්‍රති කලු නසන ධර්මය පිළිගත් ධර්මය බණ දැන් ඒ නිසා මේ ලෝකේ හදන දේ බණ නෙමේවා බහ ඔය මිනිසුන් වර්ණනා කරන දේ ඔය කියන තව නොයෙකුත් ඔය කියන්නේ හොඳට දලන්න රේඩියෝ එකක් අහලා ඔය බහද කියන්නේ බණද? ඔය කියන්නේ බහද බණද? බණ නම් කියන්නේ කවුරු කිව්වත් කොයි ස්වාමීන් වහන්සේ කිව්වත් ඒ බණ අහන්න සියලු දෙවියෝ එනවා. දෙවියෝ දන්නවා අපිට වඩා හොඳට බණ මොනවද බහ මොනවද. ඒ දෙවියන්ට අපිට වගේ රවට්ටන්න බෑ මිනිසුන් වුණත් රවට්ටු බෑ. මිනිසුන් රවට්ටන්න පුළුවන් මේ බණ වගේ දේවල් කියලා බහ. ඒක නෑර මේ ආනන්ද මෛත්‍රියාමුදුරුවෝගේ කතාවක තියෙනවානේ මේ බහ වගේ දේවල් කියන ඒවත් තියෙනවා කියලා බණ වගේ දේවල් කියලා රවට්ටන ඒවා. ඉතින් ඒවත් දෙවියන්ට රවට්ටන්න පුළුවන් කමක් නෑ. දෙවියෝ දන්නවා හොඳට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව නාසන ඒ බුද්ධ ධර්මයේ උතුම් බුද්ධ දේශනාව දෙවියෝ හොඳට දන්නවා. නමුත් මිනිස්සු මේක තේරුම් ගන්න බැහැ. මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුම රවට්ටන්න පුළුවන්. මිනිස්සු ඉබේ රවටෙනවා. දෙවියෝ රවටෙන්නේ නැහැ. ඒ නිසා දෙවියෝ එන්නේ නැහැ. බහ ආන්න දෙවියන්ට වැඩක් නැහැ. බයි දෙවියෝ එන්නේ නියම නිවැරදි මේ උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්න අහන්න පමණක්. රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන කෙලෙස් භව නසන ක්‍රමය මාර්ගය පිළිවෙත පරියාය ප්‍රතිපත්තිය තියෙනවා නම් අනුගමනය කරන්න නිවැරදි මඟ පෙන්වලා දෙනවා නම් මාර්ගචරියාව දෙවියෝ එතෙන්ට ඇවිල්ලා මේක අහලා මේ බණ අහලා මේ මඟ අනුගමනය කළා නිවන් දකිනවා. දැන් නම් දෙවියෝ එන්නේ
නැහැ. ස්වාමීන් වහන්සේ මනුස්සාවේශය කියන කොටත්
දැන් දෙවියන්ට පුළුවන්කම තියෙනවා දිව කන මනුෂ්‍ය කනක් කරන්න. ආවේශය වෙනස් කරන්න. දිව මන මනුෂ්‍ය මනසක් හැටියට පරිවර්තනය කරන්න පුළුවන් එක මොහොතේ. වෙන මොකක්වත් දැන් දෙකයි. දිව කනයි දිව මනසයි. ඒක තමයි දිව්‍ය ශක්තිය කියන්නේ. දෙවියන්ගේ ශක්තිය ඕන වෙලාවක ආවේශය වෙනස් කරගන්න පුළුවන්. එනිසා දැන් අපි මේ කියන බණ නම් ධර්මේ නම් දෙවියෝ කන් යොමු කළා මේක අහන. දෙවියෝ මිනිසුන්ට වඩා හොඳට මෙනෙහි කළා මනසේ ආවර්ජනය කළා මේ කියන දේ ඇත්තද මේක හරිද මේක අනුගමනය කළ යුතු වාරද මේක අත්හැරිය යුතු වාරද මේ සියලු දේ දන්නවා ඒ අනුව කටයුතු කළා නිවන් දකින්න. එනිසා දිව මන දිව කන දෙක පාවිච්චි කිරීම විතරයි ආවේශය. එන මොකක්වත් ආවේශයක් වෙන්නේ නැහැ. ඔව් තාවකාලිකව ඒ බණ කියන වෙලාවට විතරක් ඒක වෙනස්. ඔව් සෝතාවදානේ පඤ්ඤා සුද්ධ මේලංගණිය.
ගරු ස්වාමීන් වහන්ස සංඥාව යන කුමක්දයි උදාහරණ සහිතව පැහැදිලි කර දෙන්න. සංඥාව බිඳුවක් ලෙස විග්‍රහ කරන්නේ ඇයි?
සංඥාව
බිඳුවක් ලෙස.
ඔව් එහෙමයි. දැන් සංඥා කිව්වහම සංඥා හයක් තියෙනවා. ඇයෙන් දකින්න සංඥාව රූප චක්කු සංඥා. හැබැයි චක්කු සංඥාව ලැබෙන බාහිර සංඥාවක් තියෙනවා. ඒක මොකද්ද? රූප සංඥා. ඒ වගේම කණෙන් ආන ශබ්ද සංඥා මේ ශබ්ද සංඥා ඒකට අර බාහිරින් එන ශබ්දෙකුත් කණට එන්නේ. සංඥා දෙකක් තියෙනවා. අධ්‍යාත්මික අර කණයි බාහිර ශබ්දයයි. අධ්‍යාත්මික ඇයි බාහිර රූපයයි. දෙකක් ජෝතාවෙන් දෙකක්ම එකතු වෙන්න ඕන පරිච්ඡ වෙන්න ඕන නැත්නම් මේ සංඥා. හැබැයි සංඥාවක් වූ ධර්මයක සංකාරයක් වෙන්න. අපි දැන් මේ ඔරලෝසු ඕන කියන දන්නවා. මේක මාත් චක්කු සංඥාව. හැබැයි මේ ඔරලෝසු මගේ එක මේ ඔරලෝසු හොඳයි එක මේ ඔරලෝසු මාත් ගන්න ඕන එක අහන්න ඕන කොහෙන්ද ගත්තේ කියලා අන්න සංකේතන. අන්න සංකාර. මේ මටත් මේ වගේ ඔරලෝසුවක් ගත්තොත් හොඳයි කියලා හිතුව ගමන් අන්න විතක් විතර. නැතු ඔරලෝසු දැක්කට මේ කෝප්පි දැක්කට මේ මොනවා හරි දැක්කට ඒක සංකේතනාවින් නෑ සංඥා විතරයි. සංඥා කියන දේ සබ්බදික්ක සාධාරණයි. බුදුහාමුදුරන්ටත් ඔය සංඥාව ඇහ කියනකම් කන කියනකම් නාසය දිවකය මන කියනකම් සංඥාව තියෙනවා. හැබැයි සංකාර කරන්නේ සංකේතනා පාස්සන්න ඇලීමක් ගැටීමක් නැති නිසා රාගය ද්වේෂය මෝහය නැති නිසා. රාගය ද්වේෂය මෝහය තියෙන මිනිසුන්ට මේ වගේ සංඥාවක් දැක්ක ගමන්ම එක පාට අර වේ මත්තුතාවක් ඇති වෙනවා. මත්වීමක් ඇති වෙනවා. ඒ මත්වීම නිසා ඒ පුද්ගලයාට පැලෙනවා බැඳෙනවා මුලා වෙනවා ඒ නිසා අර කාය කියන වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තා වේගයක් දෙන්න මේ පැවැත්මට උපකාර වෙන මේ දේවල් කිව්වේ ඒකයි
සංඥාව මිරුවක්.
ඔව් මිරුවක් අපි කියන්නේ ඒ කියන්නේ ඒක මිරුවක් වගේ තමයි එකපාරට දකින්න ඒක ඇත්තක් නෑ බැලුවා ඒක වේගයක් ගත්තොත් විතරයි සංකාරයක් වුණොත් විතරයි ඒක වටිනාකමක්.
ගෞරව ස්වාමීන් වහන්සේ ලෞත්‍රා බුදුන් කෙරෙහි සත්තා මාත්‍රය ප්‍රේම මාත්‍රය ඇති කෙනෙක් සතර අපාගත නොවේත්වා යනුවෙන් පවසා ඇත්තේ ඇයි?
දැන් සද්දා මාත්‍රය කියන එක තේරුම් ගන්න ඕන. සද්දෝ හෝ සී සද්ධර්මේ මේ සද්දා කියන එක භක්තිය නෙමෙයි. දැන් අද භක්තියයි සද්දාවයි කලවම් කරගෙන තියෙන්නේ. දැන් මේ බුදුහාමුදුරන්ට බුදු පිළිමේ උදේ ඉඳන් රැ වෙනකම් වැඩිම ශ්‍රද්ධාව නෙමෙයි. ඒක භක්තිය. ශ්‍රද්ධා මාත්‍යයක්වත් නැහැ. භව උදුරා ගමන්නට මේ කෙලෙස් භව උදුරා ගමන්නට අපි ඒ යථාභූත ඥාන දර්ශනය ලැබුණා නම් ශ්‍රද්ධා මාත්‍යය. අනගද්දෝ අනගද්දා සුකුළු මුක්ත. ශ්‍රද්ධා සුකුළු මුක්ත වුණේ නැන්න ශ්‍රද්ධා මාත්‍යයක් නැහැ. අර භක්තියෙන් වැඳ වැඳ බුදු බුදු මල් පූජා කර කර බාහන් පත්තු කර කර හොද හොද හොඳට පොඩි ඇඳ ඇඳ දියුරු පිළි කර පූජා කර කර හිටියද වැඩක්. ඒක භක්තිය නිසා ශ්‍රද්ධාව එතන නෑ කේසයක්වත්. ඒකයි ඔය ශ්‍රද්ධා මාත්‍රය කියන එකේ තේරුම. ඒක බොහොම වැදගත් ජඹුරු වචනයක්. සද්දෝති. තමන්ගේ හිතේම ඇති කරගත යුතු ජඹුරු යථාභූති ඥාන දර්ශන. ඇත්ත ඇති ඇතියට තේරුම් ගනි. පිළිසිදු කර ගැනීමට උපකාර වන අර ගැනීම තමා සද්දෝති. හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට ණයට සසඳා බලන්න පුළුවන් අන ඒකලේ සද්දෝති. සද්දස්ස කුලපුත්ත. ඒ පුද්ගලයාගේ සද්දා ඉන්නේ මතුණා. ඒ පුද්ගලයා අන්න සද්දා මාත්‍ය සද්දා ඉන්නේ නැතුව සද්දා මාත්‍යක් උණයි කියලා කියන්නේ. ඒක වචනයක් විතරයි.
ගරු සාවෙන් වහන්ස අප කරන ලද පිනක් ප්‍රේත භූත ආදීන පැවරිය හැකි නම් අප කරන ලද පවකුත් ඔවුන්ට පැවරිය හැකිද?
ඔය පවරන්නේ ශාප කරලා පරි ගන්න. කොකටම පැවරිය. කොහෙන්ද පවරන්නේ? ඒක අර දෙගුණ තිගුණ සිය ගුණ කරන ඒක තමයි පැවරි. යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව පැවැතීම පින් දීම අනුමෝදන් කිරීම පිරිසිදු චේතනාවක්. අයහපත් චේතනාව වෙන පොල් ගහන එක යහප කරන එක වත් කර කියන එක පැවරි. හැබැයි ඒක පැවරුවට කාට දෙන්නේ නැතම අර හොඳ දේ පැවරුවත් අන්තිමට කාට දෙන්නේ? තමන්. මේක තමයි පවරන කියන්නේ. මේකම පවරන. පවරන්න පුළුවන්. මිනිසු කරන ඒක මේක හේතු බල දන්න එකයි වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස අනුන්ගේ චේතනාවක් තමන්ගේ කර්මය බවට පත්විය හැකි නේද?
මොකක්ද?
අනුන්ගේ චේතනාවක් තමන්ගේ කර්මය බවට පත්විය හැකි නේද?
ඔව් අහගෙන කුණුවර ගත්තොත් ඒකද දැන් එක මිනිහෙක් දැන් ඔය රූපවාහිනිය බලලා අපි හිතමුකෝ දැන් රූපවාහිනියක් කර රේඩියෝ එකක් හරි ඉන්ටර්නෙට් එකක් හරි බලලා මේක මේක තියෙන සංඥා මාත්‍රයක් විතරයි. අපිට කේක් කියනවා. එක්කෝ අපි රාගයෙන් අනුරාගයෙන් අලුතෙන් රාගයක් ඇති කරගන්න. ඔය දැන් රූපවාහිනියක් බලලා හරි මේ අහගෙන මොකක් හරි එකක් රාගයක් අනුරාගයක් ඇති කරගත්තොත් ද්වේෂයක් ඇති කරගත්තොත් තර අහගෙන කුණුගොඩ ගත්තද? අහගෙන කුණුගොඩ කරගහග. ඒක තමයි වෙන්නේ.
උදාහරණයක් සමනස බස්සත රිදුරෙක් ඉදිරියෙන් යන රථය පාස් කරගෙන යාමේ අදහසින් අධික වේගයෙන් රථය පදවා අනුරවක් වූ විට රථය තුර සිටින මගින් අනුරට පත්වීම.
මොකක්ද?
බස්සත රිදුරෙක් ඉදිරියෙන් යන රථය පාස් කරගෙන යාමේ අදහසින් අධික වේගයෙන් රථය පදවා අනුරවක් වූ විට රථය තුර සිටින මගින් අනුරට පත්වීම.
අයියෝ රටේ තාර මිනිසු කර්මකාරයෝ ටික එක්කහුනේ ඈ අර අර සුනාමියට ගිය කෝච්චියක ඇයි අර මිනිස්සු ටික නැක්කේ? තමන්ගේ කර්ම ශක්තියක් තියෙන නිසා ඒ බස් එකට නැග්ගා. සමහර විටක අර රියදුරු මහත්තයව පොළඹින් නැත්තේ වේගයෙන් අර ඉස්සර ගල යන මේ කර්මෙ තියෙන මිනිස්සු ඔක්කොම මිනිස්සු මැතුවාල වෙන්නේ නැහැ. ඕකේ ඔය බස් එකට නැග්ගා හොඳ යහපත් පිරිසිදු චේතනාවක් තියෙනවා. ඒ මිනිහට මොකවත් තියෙන්නේ නැහැ.
මේ මිනිස්සු නියාම ධර්ම තේරුම් ගන්න
නැහැ. ඔව් ඒ මේ හේතුඵල. ඔය හැම දෙයකටම හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා. ඵලයක් තියෙනවා හේතුවක් තියෙනවා. තේරුම් ගත යුතු අපි හේතු කළොත් ඵල උරුම වෙනවා. හේතු නොකළොත් ඵල උරුම වෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ අරිහතුන් වහන්සේට විපත් කලින් දැකගත හැකිද? එසේ නම් ඔබ වහන්සේ මේ විපත් දරගත්තාද? විපත ස්තුවෙන්නට පෙර කරන නොහැකිද?
බුදුරේ කුඩවත් මේ පුරෝගතනයක් ෆෝකස්ට් එකක් කරන්න බෑ. දැන් අපි දන්නේ නැහැ සමහර විටක මේ සියලු මිනිස්සු හිත වෙනකොට යහපත් වෙලා මෛත්‍රී කරනා මුදිතා උපේක්ෂා කරොත් මේ සියලු දේවල් වලින් ඉඳී නිදහස් වෙනවා. එතකොට අර දැක්කදේ වැරදි. මහා කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේක තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මහා කම්ම විභංග සූත්‍රයේ මේක තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් ඉදිරියට අපි අනුමානයෙන් කියනවා මෙහෙම එකක් නිසා මේ හේතු නිසා මේ ඵලෙයි. ඔය හේතුව වෙනස් කළොත් මිනිස්සු හිත ඵලය වෙනස් වෙනවා. දැන් අපි තරහෙන් ද්වේෂයෙන් වෛරයෙන් කරන මිනිස්සු දැන් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතා උපේක්ෂාවෙන් කටයුතු කරන විට අර ඔක්කොම බල වෙනස් වෙලා හේතු වෙනස් වෙලා ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා මේ කාටද කවුද වෙනස් කරන්නේ? මේ සියලු මිනිසුන්ට පුළුවන් මනසක් තියෙන ඕනම කෙනෙකුට පුළුවන් වැඩි හරියක් බෞද්ධයෙක් වෙනස් කරොත් අනිත් මිනිසුන් වෙනස් වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන කිසිම බුදුවරයෙකුට කිසිම රාහතුන් වහන්සේ කෙනෙකුට කිසිම අවිඥානාවයෙකුට සියලු දියක් අර මහා සම්ම විභංග සූත්‍රයේ කිව්වා වගේ හිත අනිද්ද වෙන දේ මේ හේතුඵල ධර්මයට අදාළව කියන්න පුළුවන් නිසා හේතු වෙනස් වුණොත් ඵල වෙනස් වෙනවා, ඵල යහපත් වුණොත් හේතු යහපත් වෙනවා. ඒ නිසා යහපත් ඵලයට යහපත් හේතුව වැරදි හේතුවට වැරදි ඵලය මේම තමයි හේතුඵල ධර්මයේ. ඒ නිසා බුද්ධ ධර්මයේ වෙනස් කරන්න දෙයක් නැහැ. අතීතේ නම් කියන්න පුළුවන්, දැන් වෙලා ඉවරයි. අනාගතේ කොයි වෙලාවෙ කවුරු කොතනදී කොහොම වෙනස් වෙයිද කියලා කියන්න බෑ. මිනිස්සු වෙනස් වෙනවා, තමන් වෙනස් වෙනවා, සම්මුත් වෙනස් වෙනවා, අනිනුත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වෙනස් වුණොත් ඵලය වෙනස් වෙනවා, හේතු වෙනස් වෙනවා, ඔක්කොම හැසිරු වෙනස් වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, දෙවියන් යදීම මගින් මිනිසුන් හට කිසිදු පිටක් ලබා දීමට දෙවියන්ට නොහැකි වීමට අතු පින් බලාපොරොත්තුවේ පැමිණෙන මියගිය ඥාතීන් එසේ පින් නොලැබී ගියොත් නිවසියන්ට පීඩා කිරීම සිදු කරන්නේ කෙසේද?
දැන් පින් ලබා ගන්න ඉන්නේ කවුද? ණයකාරී. දැන් තමන්ගේ ඥාතීන් කියන්නේ ඥාති කියන්නේ ණයකාරී. ණයකාරී වෙන්නම ණය ගන්න. එතකොට මේගොල්ලෝ ණය මුදවා නිදහස් කරන්න ඕන ණය දීලා. දෙවියන්නේ ණය ගන්න නෙමෙයි. දෙවියන්නේ මේ අනුන් වෙන දිනෙන් යැපෙන නිසා දෙවියෝ අනුන් වෙන දිනෙන් ගන්නවා. ඒක නිසා ඒ දෙවියන්ට අපිට පුළුවන් පින් දෙන්න, දෙවියන්ට අපිට බෑ මොකක්වත් කරලා. හැබැයි මිනිස්සු අර දෙවියන්ට දේව කන්න ලැබුවක් කළාම යම් ආත්ම ශක්තියක් මෙතෙක් නොතිබූ අලුත් ආත්ම අනුකම්පාවක් ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයක් ලැබෙනවා. ඒකයි ඒක නිසා තමන්ටම මේ තමන්ගේ හිත අර හදාගන්න බැරි වූ හිත තමන්ට හදාගන්න පුළුවන් වෙනවා. මේ දෙවියන්ට පන්සිවක් දැම්මහම, දෙවියන්ට පූජා වට්ටියක් දැම්මහම දුන්නාම මේක තමන්ගේ හිත තමන් හදාගන්න. ඒක නිසා අර බාහිර බලවේගයක් ගන්න මිනිස්සු, දුර්වල මිනිස්සු, හිත දුර්වල මිනිස්සු අර පූජා වට්ටියක් දීලා පන්සිවක් දීලා තමන්ගේ හිතට ධෛර්යය ගැනීමයි. ඔය කරන්නේ නැතුව දෙවියෝ නෙමෙයි ඔය උපකාර කරන්නේ, තමන් තමන්ටම උපකාර කරන ඉන්නේ ක්‍රමයක්. ඒක විශ්වාසය භක්තිය වැඩි වෙන ධර්මත අර බලය ලැබෙන. ඒකයි විශ්වාසයේ භක්තිය තමයි දෙන්නේ.
අවසර කිනස්සගන් මහන්ස, යම් යෝගාවචරයේ රූපේ අනිච්ච බව දැක විපරිණාමයක් දැකගත් පසු අවබෝධයෙන් යම් අරමුණක් පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණය පමණක් සීකිරීම ප්‍රමාණවත්ද?
ඒත් ප්‍රමාණවත්. හරියට නිවැරදිව ත්‍රිලක්ෂණය මෙනෙහි කළා නිබ්බිදා කියන දෙන්ට එන්න ඕනේ. නිබ්බිදා කියන දෙන්ට නාවන ඔය අනිත්‍ය දුක නැත් කිව්වයි කියලා වචන ටික කිව්වයි කියලා වැඩක් නැහැ. ඒ නිසා අනිත්‍ය මෙනෙහි කළා නිත්‍ය සංඥාව අයින් කරන්න. දුක්ඛ මෙනෙහි කළා අනුපස්සනා කළා දුක සංඥාව අයින් කරන්න. අනත්ත මෙනෙහි කළා අනුපස්සනා කළා අත්ථ සංඥාව අයින් කරන්න ඕන. මේ අනිත්‍ය දුක නැත්ද මෙනෙහි කළා නිත්‍ය දුක අත් අයින් කරනකොට නිබ්බිදා කියන සත්‍යයට පත් වුණොත් අන්න ඒ පුද්ගලයා මේ නිවනට ගැලපෙන සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක අනත් ලක්ෂණ සූත්‍රයේ තව නොයෙකුත් ආකාරයෙන් විදිහකින් කියලා තියෙනවා, පැහැදිලි කළා තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, අප කළ පින් පව් කුසල් අකුසල් ක්‍රියා විශ්වයේ තල්පත් වී ඒවා ග්‍රහයන් තුළින් විපත් දෙන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පවසයි. ඒ අනුව ග්‍රහ පූජා, බෝධි පූජා තුළින් ශාන්තියක් අත්කරගත හැකි බව පැවසීම කොතරම් කාලානුකූලද?
ඔය ඒක ඉතින් නක්ෂත්‍ර කාර්යෝ දැන් මේ වැරදි දේ කරපු මිනිහට අයහපත් ඵලය එනවා. දැන් මේක හොඳ දෙයක් කරන්න තමයි දැන් ඔය බෝධි පූජාවක් කරන්න, ඔයගේ මොකක් හරි පූජාවක් කරන්න, පින්කමක් කරන්න, ආපදක් කරන්න කියන්නේ ඒ හොඳ යහපත් දෙයක්. ඒක ඵලයේ ඉඳාවට එනවා අර අයහපත් ඵලයේ යටට. ඒකයි හේතු ඵලම තමයි. වෙන මොකක්වත්.
ගරු ස්වාමීන් වහන්ස, අපි දෙන පින් අනුමෝදන් වෙන දෙවියෝ සහ භූතයෝ එම ආත්මයේ මිදීමට කොපමණ කාලයක් ගත වේද?
මොකද්ද
අපදෙන පින් අනුමෝදන් වෙන දෙවියන් සහ භූතයන් එම ආත්මයෙන් මිදීමට කොපමණ කාලයක් ගත වේද?
තිරෝකුණ්ඩ සූත්‍රයේ කියන 30ට එක මොහොතකින්වත් අයින් වෙන්න පුළුවන් නෑ. ඒක අපිට හරියටම කියන්න බෑ. අපි දෙන පින කොච්චර බලවත්ද, ඒ පුද්ගලයාගේ තියෙන පව කොච්චර බලවත්ද. ඒක ඒ දෙක අනුව තමයි තිරෝකුණ්ඩ සූත්‍රයේ කියන සමහරවිට ඒ ඥාති ධර්මයේ ඉටු කළ ගමන් මොහොතකින්වත් එයා මිදින් ගාසලා එයා සුභතියට පත් වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, මලකෙතර ගිහින් කර්මස්ථානයක් වැඩුවොත් අත්වන පින කුමක්ද?
අනිත් කර්මස්ථානය කියන්නේ මොකද්ද දන්නේ? මලකෙතර
කියන්නේ සමතන තියෙනවා.
අනිත්‍යවද සංඛාරා තමයි. ඒක තමයි කරන්න ඕනේ. හැබැයි මේකේ හරියට අත්ත්‍ය ධර්මයේ තේරුම් ගත්තා මේ දැන් මලකෙතර කියන්නේ දැන් මමත් මේ වගේම මැරෙන මිනිහෙක් කොයි වෙලාවෙ හරි මාවත් මැරෙයි. එනිසා මැරෙන්න ඉතින්ලා මම මේ කරගන්න ඕනේ දෙය කරගන්න ඕනේ කියන එක අනිත්‍යවද සංඛාරා උපාද වය ධම්මිනෝ කියන ගාථාවේ තියෙනවා. ඒක මෙහෙ කරනවා නම් ඒක තමයි කර්මස්ථාන. එතකොට මරණ ගෙදරකට ගිහිල්ලා හාමුදුරුවෝ ඒ කතාව මැරෙනවා කියන්නේ මම නොමැරෙන මිනිතුන් දෙය ඉන්න මේ පුද්ගලයන්ටයි මේ මතක් කරන්නේ. වැඩක් කිසි කෙනෙක් මරණ අනුස්සතිය කරන්නේ නැහැ උදේ. අද එක නිකන් චාරිත්‍රයක් සම්මුතියක් හැටියට ආන්දුලත් ඇවිල්ලා අනිත්‍යවත් සංඛාරා කියන ගාථාවත් කියලා හොඳට කහලා දීල යනවා. අර මරණානුස්සතියක් හෝ මරණය මෙහි කිරීමක් හෝ මොනක්වත් නොවෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්ස, අතීතයේ සෝවාන් ඵලයට පත් වූ සුමන සමන් දෙවියන් අද නිවන් අවබෝධ කරගෙන ඉවරයිද?
ඒකකින් මේ තාම මට කියන්න බෑ.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දැන් දේශනා කළ අත්තක්කන කීන පද
අත්තක්කරා කීන පද
යන අර්ථ පැහැදිලි කරන්න.
අකුරු 8යි මද 3යි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අකුරු 8යි කියන්නේ අනිත්‍ය කියන එකේ අකුරු 3යි, දුක්ඛ කියන එකේ අකුරු 2යි, අනාත්ම කියන එකේ අකුරු 3යි. 3යි 3 6 2 8 අත්තක්කරා පද 3යි අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේක තමයි අපි මෙනෙහි කළ යුතු. හැබැයි ඕකේ අනිත්‍යක තේරුම් නොගත්තොත්, නිත්‍ය දුකත් තේරුම් නොගත්තොත්, නිස්සිතා නුනොත් ඔය කිව්වට වඩාක් නැහැ. ඒකයි මේකේ. දැන් අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිත්‍ය දුක අහිං කරන්නේ නැත්නම් ඕන නිස්සිතා කියන දැත්තේ පත් වෙන්නේ නැත්නම් ඔන්න ඕකයි ත්‍රිලක්ෂණේ කියන එක අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. අනුධම්ම සූත්‍රවල පැහැදිලිව කියලා තියෙනවා. නිබ්බිදා කියන තැනට ආවේ නැත්නම් ඒ පුද්ගලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන හිතන නිත්‍ය දුක්ඛ අනාත්ම ඉංගලේ පුද්ගලයෙක් නෙමෙයි. ඒ පුද්ගලයා ධම්ම මාර්ගය අනෙක් කෙරෙන්නේ.
ගෞතම ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කියූ පරිදි සෝතාපන්න වීමේදී බුදුරදුන් ඉපදුණු බුදු වූ හා පිරිනිවන් පෑ ස්ථාන දැකගැනීමට ඒ සඳහා රුකුලක් වන බව වදාලා, එම ස්ථාන නොදක සෝවාන් ඵල ලබාගත් අය සිටනවා විය හැකි නේද? නැතිනම් එම ස්ථාන ගැන විශ්වාස සිටීමද යහපත් ලෙස බලපානව ඇත සිතමි.
දැන් බුදුහාමුදුරුවෝ ජීවත් වූ අවුරුදු 45ක් තුළ මේ ස්ථාන හතර දැක ගැනීමේ හෝ බලා ගැනීමේ හෝ රැක ගැනීමේ හෝ අවශ්‍යතාවයක් තිබුණා. මොකද ඒ බුද්ධ ශක්තිය තිබුණා. ඒ නිසා ඒ බුද්ධ ශක්තිය බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන්නේ ඔය ස්ථාන හතරට පමණයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ යම් කිසි කෙනෙකුට සෝතාපන්න ඵලයට පත් වීම අවශ්‍ය නම් මේ චත්තාරෝ ඨානානි සද්දංශ කුල පුද්දස්ස කියන අයට දසනියානන් සංවේජනියානන් කියන සෝතාපන්න ඵලයට පත් වෙන්න උපකාර වෙනවා. ඒ නිසා දැන් මේ බුදුහාමුදුරුවෝ බෝසත්තුමා ඉපදුණු බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු පිරිනිවන් පාවදාළ ස්ථාන හතර චත්තාරෝ ඨානානි එක දේශාංශක රේඛාවක සමාන දුරින් පිහිටි කියන අර්ථය චත්තාරෝ ඨානානි. මේ අතර තැන ඒ ආකාරයට ධර්මතාවයකින් පිහිටි තැනක් බුද්ධ ශක්තිය විසිරුණු පැතිරුණු කේන්ද්‍රගත වූ තැනක්. ඒ තැන් අතර බලාගන්න වෙනවා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ යම් කිසි කෙනෙකුට සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන නම් ඒක බුදුහාමුදුරුවම මහාපරිනිබ්බාන සූත්‍රයේ පිරිනිවන් පාන්න විනාඩි 5කට පෙර ආනන්දහාමුදුරුවන්ට දේශනා කරපු නියත ධර්ම කාව්‍යය. එනිසා ඒ අද මේ කාලේ කොච්චර බණ ඇහුවත් කොච්චර මේ වෙන මාර්ගය කළත් භාවනා කළත් පිළිරැක්කත් මොනවා වුණත් අර බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් මේ චත්තාරෝධානානි වල තියෙන බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් ඒ පුද්ගලයාට මගඵල ලැබීම කරන්න බෑ. පුළුවන් කමක් නැහැ. හැබැයි සද්දස්ස කුල බුද්දස්ස වේ. ඉති හදන්න බෑ. බොටල් එක එකක් ඉගෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මිනිසු කියනවා බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනා මොකද ලංකාවේද ඉන්දියාවේද අපිට ඒවැන් වැඩක් නැහැ. අපිට ඕන ධර්මය මේ ධර්මය අහුවට සද්දස්ස කුල බුද්දස්ස වෙනවා නිසා දසඥානං සංවේදඥානං වෙන්න බෑ. ඔය කියන වැරදි ස්ථානයකට ගිහිල්ලා ඉන්දියාවේ ඔය තැනක් වැඩගත්තට හෝ මේ ලංකාවෙත් වෙන තැනකට ගිහිල්ලා වැරදි ස්ථානයක් වැඩ පුදාගත්තට ඒක වෙන්නේ නැහැ. නියම නිවැරදි ස්ථාන අතර දැකලා බලලා හොයාගෙන කැඳලා සුදලා මේ ස්ථාන එකම රේඛාවක එකම දේශනාංශකයක එකම සමාන දුරකින් පිහිටි ස්ථාන අතරක් ඒ ස්ථාන අතර පමණයි මේ චත්තාරෝධානන් කියන එකට අයිති.
දරු ස්වාමීන් වහන්ස, අපි යම් කෙනෙකුගේ රූපයක් දුටු විගසම එම පුද්ගලයාගේ රූපය සිතේ සටහන් වේ. පසු කාලකදී එම පුද්ගලයා නැවත දුටු විට අනුගමනයම සඳහා ඒ ඉවහල් වේ. අපි පළමුවෙන්ම දුටු එම රූපය උපාදානස්කන්ධයක්ද? උපාදානස්කන්ධය ඇතිකිරීම යන රූපය ඇතිකිරීමද? උපාදානස්කන්ධයක් තුළ රාග ද්වේෂ මෝහ කති පවතීද? උපාදානස්කන්ධයක් තුළින් ඇතිවන රාග බව ද්වේෂ බව මෝහ බව ඇතිකිරීම යනු රාග බව තුළ ඇති නිච්ච සංඥාව ද්වේෂ බව තුළ ඇති නිච්ච සංඥාව හා මෝහ බව තුළ ඇති නිච්ච සංඥාව වශයෙන් ඉවත් කර අනිච්ච සංඥාව ඇතුළට ගැනීමද? මේ ආකාරයේ අනිකුත් කොට
මේ ප්‍රශ්න හතරමත් වැරදි ප්‍රශ්නතරුයි. ඔය විදිහකුත් නෙමෙයි. දැන් බුදුහාමුදුරුව කොසල් රජු වෙනකොට හඳුනාගත්තද? හඳුනාගත්තද? බුදුහාමුදුරුවන්ගේ තුල රජුව කියලා බයක් හරි තකිටයක් හරි රජු වෙනවා කියලා ගෞරවයක් හරි සම්ප්‍රයුක්ත බයක් හරි ඇති වුණාද? නෑ. බුදුහාමුදුරුව ද්වේෂ කළාද වෛර කළාද එහෙම නැත්නම් අර යම් ආකාරයක අනවශ්‍ය විදිහට වැඳ වැටුණාද එහෙම මොනවත් නැහැ. ඒක නිසා රාගයේ ද්වේෂයේ මූලෙ ආන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුව හොඳටම දැනගත්ත මේ ඉන්නේ රජු. මේ රජුරුවන්ට කළ යුතු කිය යුතු දේ කියන්නේ. ඒක හඳුනගත්ත. පංචස්කන්ධය හඳුනගත්ත උපාදානය කරගත්තේ නැහැ. එනිසා මේ ප්‍රශ්නේ තියෙන සියලු දේ වැරදි. බුදුහාමුදුරන්ට රූප වේදනා සංඥා සම්පචිත්ති ආදාන නැත්තේ සංචේතනා බලතල සංකාර කරේ නැහැ. ඒ වෙනුවට ක්‍රියා සිත්පත්වා එනිසා ප්‍රඥාව මතුණා විඥාණය මතුනේ නැහැ. විඥා පණාය කියන එක නැති වුණා. ප්‍රඥා පණාය කියන එක ඇති වුණා.
ගරු ස්වාමීන් වහන්ස, උපේක්ඛා චිත්තයකට පත් වූ සිතක් ඉඳ හිත හෝ වෙනස් වෙනවා නම් ඒ පුද්ගලයා සෝතාපන්න වූ අයෙක් නොවේද?
උපේක්ඛා චිත්ත පූර්ණ නැ සෝතාපත්ති ඵලයේ පත් වූ පුද්ගලයා තුළ උපේක්ඛා චිත්ත වැඩගත් කියලා තේරුම් ගන්නවා. නමුත් උපේක්ඛා චිත්ත පූර්ණ වශයෙන් හැම තිස්සම පවතින අරහත් උන්වහන්සේගේ පමණයි. අර ආර්ය උපේක්ඛා කියන එක පූර්ණ වූ ආර්යයන් වහන්සේගේ අරහත් උන්වහන්සේගේ පමණයි. මේ හිතේ රාගයක් ද්වේෂයක් මෝහයක් කල්පෙන් නොඋපදී. නමුත් අර සෝතාපන්න ඵලයේ පත් වූ පුද්ගලයා රාගයේ ද්වේෂයේ මෝහයේ අතුදුනාට සතර අපාගත වෙන වැරදි පාපයන් අවැද අසාධාරණ කරන්නේ නැහැ. ඒවා ධර්මතාවයෙන් ඒවා නිදි විජාත.
සමනස අවසාන ප්‍රශ්න කීපයක් තියෙනවා එකේ. ගරු ස්වාමීන් වහන්සේ, නිවන් මාර්ග කරා යන ගමනේදී සියලු ධර්ම කාරණා ත්‍රිපිටකය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඇතුළු ධර්ම කාරණා දැනගත යුතුද?
නැහැ. එකයි දැනගන්න. බුදුහාමුදුරුව ද්විතීය භික්ඛු සූත්‍රයේ පැහැදිලිව කියනවා ඒ වගේම අර තව සංයුක්ත නිකායේ සූත්‍ර ධර්ම 599කම කියනවා එකම ධර්මයයි දැනගත යුතුයි. මොකද්ද දැනගත යුතු ධර්මය? ආන පාන අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට ආන පාන කරන්නේ. ඒක තමයි එකම ධර්මය ආන පාන සති සමාධිය කිව්වේ ඒක. ආන පාන සති සමාධිය විතරක් දන්නවනම් මේ උෂ්ම ගැනීම පිළිගන්නේ මෙහෙම ආන පාන සති සමාධිය නෙමෙයි. ඒක ආන පාන මිසක් සති සමාධියක් නෙමෙයි. ඉතින් ඒක නිසා ආනපාන සති සමාධිය කියන එක බුද්ධ භාෂිතයට අනුව නිවැරදිව දන්නවනම් ඒ පුද්ගලයාට සතර සතිපට්ඨාන සතර සම්මාප්පදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා වඩන්න දෙයක් නැහැ. හැබැයි ආනපාන සති සමාධිය බහුලව විකටම ආනපාන සති සමාධියේ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඕන ඉරියව්වක ඕන ඉරියාපරයක ජීවත් වෙන්න පුළුවන් ඕන වැඩක් කරන්න පුළුවන් අහම්පාජාන්‍ය පබ්බේ විග්‍රහ කරපු. ඉතින් ඒක නිසා මේක ආනපාන සති සමාධිය තමයි දැනගත යුතු එකම ධර්මය අනුගමනය කළ යුතු එකම දේ. අර ඇතුළට ගත යුතු දේ සහ බාහිර බැහැර කළ යුතු දේ එහෙම නැත්නම් කරණීය ධර්ම අකරණීය ධර්ම සේවිතම්බා ධර්ම අසේවිතම්බා ධර්ම ආන ධර්ම පාන ධර්ම අසු ධර්ම පස්ස ධර්ම තමා ආන පාන සති සමාධිය පිහිටීම කියන්නේ. ඒක දැනගත්තා නම් ඒ පුද්ගලයාට නිවන විවුර්ත වෙනවා නුඹෝ කලකින්ම මඟඵල ලැබෙනවා කියන එක බුදුහාමුදුරුව පැහැදිලිව පිළිතුරුව ඔය ද්විතීය භික්ඛු සූත්‍රයේ කුණ්ඩලීය සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. තව සූත්‍ර ධර්ම 599ක ඔහු කියලා තියෙනවා.
අතීතයේදී ඉහළ ධර්ම කාරණා නොදන්නා අය නිවන් අවබෝධ කොටගෙන බලවා නේද?
මොකද්ද මොකද්ද?
අතීතයේදී ඉහළ ධර්ම කාරණා
ඉහළ
ධර්ම කාරණා නොදන්නා අය නිවන් අවබෝධ කරගෙන තිබෙනවා නේද?
ඔය සුමීධෝ භාග ගැන වෙන්නේ නැති කියන්නේ. දැන් ඒ අය අත්ත වශයෙන්ම මේ ලොකු පල්හැලි කටපාඩම් කරගනින්න එක බාධාවක්. තේරුණාද? කිසිම දෙයක් නොදන්න පුද්ගලයෙක් තමයි නිවනට ගන්න පහසුම මිනිහා. දැන් දැනගත්ත තරමට ඉගෙනගත්ත තරමට මත් වෙනවනේ. මොකද වෙන්නේ? මත් වෙනවා. උගස්කමෙන් බුද්ධිමත්කමෙන් දැනුවත්කමෙන් මත් වෙනවා. මත් වූ පුද්ගලයාට අර කුණු කන්දල් ටික අයින් කළා මිසක් මේක ගන්න බැහැ. දැන් ඔය සුනීතලා සෝපා කළා මේ බෞද්ධයෝ නෙමෙයි. ඒ මිනිස්සු ඔය මොනාකත් පල්හැලි අහලා තිබුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කියපු එක හරියටම තේරුණා. උපමාව හරියටම තේරුණා. ඉතින් ඒක නිසා නිවන් දකින්න පුළුවන්කම ලැබුණා. අර පස්සකම අහන්නට එච්චරම ලේසි වුණේ නැහැ. ඇයි? ඒගොල්ලෝ තව හොඳට අභිඥා ලබලා ධ්‍යාන ලබලා අරව ලබලා මේවා ලබලා තිබුණා. ඒක හින්දා මේ විරජන් වීත මලං කරන්න මලකට තට්ටු ගන්න අමාරුයි. නමුත් අර සුමීතලා සෝපා කළ වගේ මිනිස්සු බාහ්‍ය දාරු වීගේතුමා වගේ මිනිස්සු සංස්කෘති අමාත්‍ය මේගොල්ලෝ අර කොහෙවත් මේ වැරදි දේවල් අහලා වැරදි දේවල් සිද්ධ අද බෞද්ධයා කියන මේ ලංකාවේ මිනිස්සු වැරදි දේමයි අහලා තියෙන්නේ. වැරදි දේමයි කරන්නේ. ඔය වැඳුම් පිදුම් වැඳුම් පැදුම්මයි වැරදි. ඒකෙන් ගාය වහින් කරන්නේ නැතුව මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒවමයි බාධක. තමන් කරන වැරදි දේවල්මයි අයින් කරන්නේ. අනිත් පාර කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට අර වැරදි දේ උගන්වලා ආශ්චර්ය අද්භූත මේ හිතාගන්න බැරි දේවල් ළමයින්ට උගන්වලා බ්‍රේන් වොච් කරලා තියෙනකොට අර ලොකු උනාට මේ අද මේ වැඩිහිටිය උනත් සීයලා උනත් තාම අර මොන්ටිසෝරියේ විදිහටමයි කල්පනා කරන්නේ. ඒකමයි මේ වෙන්නේ. ඒ නිසා නිවන් දකින්න බැරි වෙන්නේ මේ දැනුවත්කම දැනුම උගත්කම මත් වීම බුද්ධියෙන් මත් වීම වැඩි තරමට නිවන රැහෙනවා නිවන ප්‍රමාද වෙනවා නිවනට බාධකයක් වීම. ඒ නිසා මේක නොදැන හිටියන සමහරට කතෝලික මිනිහෙක් මුස්ලිම් මිනිහෙක් ආවන මේ මොනක්වත් දන්නේ නැහැ බුද්ධජනක සංසාර මේක තේරුම් ගන්නවා හරියට එහෙම වෙනවා.
දැන් ස්වාමීන් වහන්ස මලකෙතරක මරණාසන්න වැඩිමෙන් ලැබෙන ආනිසංසය බුදුවරුන් සීනකට දෙන දානයට සමානයිද? මෙයමා මනසදී අසහති හේින් එය නිවැරදි කරගැනීම.
අනිත්‍ය දුකනත් මෙහි කරොත් අර මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩිවත් නිවනටම උපකාර වෙනවා. බුදුවරු සීනකට දුන්නත් දාන දුන්නත් ඊට වඩා වැඩි මේක. හැබැයි හරියට මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. එහෙම නැත්නම් හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක වැඩක් නැහැ.
සමයසමේ අයිතිරෝ පිටරින්ට පිරිත් දේශනා පිරිත් පැන් පිරිත් නූල් වලින් ලැබෙන යම් කිසි බලයක් ශක්තියක් ජීවිතයේ තිබේද?
ඔව් තියෙනවා. තාවකාලිකව දැන් තුවාලයක් තියෙන තැන පැලස්තරයක් ගහලා තුවාලේ වහන්න. ඒ වගේ තාවකාලික ධාන්‍යයක් තුවයක් සිතක් ශාන්තියක් මේ පුද්ගලික මිනිස්සුන්ට පිරිත් පැන් දීලා පිරිත් නූල් බැඳලා හිත හදන්න පුළුවන් තාවකාලිකව. හැබැයි අර කෙලෙස් මුල තාවකාලිකව වහන පැලස්තරේ ගහලා. ඒ වගේ එකක් තමයි. සමහර විටක දැන් ඔය පිරිත් කියලා වැරදි වෙලාවත් අපි අර භජන් ගීයක් කිව්වොත් හිමි හිස්සුවක් කිව්වොත් ඒකෙනුත් වෙන්නේ මේකම තමයි. හැබැයි අර්ථයේ ධර්මයේ නිරුක්ති තේරුම් නොගෙන පිරිත් කිව්වයි කියලා මේ කෙලෙස් මුල් උදුරලාන්න බෑ. හැබැයි අර අපි දැන් අහලා තියෙන නිසා කර්ණ රසායන නිසා අපි විශ්වාස කරන නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ රතන සූත්‍රය මේ කර්මීය සූත්‍රය නිසා මේ වගේ නිසා අපේ හිතට යම් ආකාරයක කර්ණ රසායන බව තාවකාලිකව හිතේ අර කැළඹීමෙන් අයින් වෙන විදි නිදහස් වෙන ඒ පිළිත් ඒ සංඥායනේ ඒක උපකාර වෙනවා. ඒක අර ශ්‍රද්ධාවන්තින් නෙමෙයි භක්තියෙන් වැඩ කරන පුද්ගලෙන්ට ඒකේ අමහපතක් වෙනවා. නමුත් අර සද්දෝ තියෙන එහෙම නැත්නම් නිවන මඟට උපකාර වෙන යථාභූත ඥාන දර්ශනය ලැබීමට ඒකම බාධාවක් වෙනවා. එතනම නිවන තාවකාලික අර තුවාලේ පැලැස්තරේ ගහලා වහනකොට අතුලෙන් තුවාලේ ඔඩි දුවන බව දන්නේ නැහැ. ඒ නිසා අපාගත වෙන්නත් මේක හේතු වෙනවා තාවකාලිකව රැවටීමකට අහු වෙන නිසා. පිරිත් නූලක් බඳිනවා පිරිත් පැන් දෙනවා කියන එක තාවකාලිකව යම් ගාණයක් ලැබෙන දෙයක් විසක අර යට තියෙන මුල් උදුරලා කෙලෙස් උදුරලා ගන්නට උපකාර වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඔය පිරිත් සජ්ජායනාවේ ඔය පිටම අර වචනවල බුද්ධ වාහිකයේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන ඒ කලෙන්ට ක්‍රියාකාරකම් හරියට නිවැරදිව කරනවා නම් ඒකම නිවනට උපකාර වෙනවා. මේ කාර්යයට අර වෙද මහත්තයාගේ බේස් චීට්ටුව කියවා කියවා ලජ්ජායනා කළ ලස්සනට කියනවා වගේ වැඩක් පිළික්වීම. නමුත් වෙද මහත්තයාගේ බේස් චීට්ටුව ලස්සනට කිව්වේ නැතත් වචන කටපාඩම් කරගත්තේ නැතත් ඒ බේස් කියලා කියන දේවල් නිවැරදිව හොයාගෙන බේස් හදාගෙන සම්බගෙන මුණුවා නම් ඒක නිවනට බෙදේ සමීප වෙන්න උපකාර වෙනවා. මේක තමයි නිවනම නිවැරදි උපමාව.
සමන්වාස ධර්මය ශ්‍රවණයට ඇති කැමැත්ත රාගස්තවිල්ලක් බවට පත්වේද?
ඒකත් එහෙම කතාවකුත් බුදුහාමුදුරුව කියලා තියෙනවා. ඒකනේ අර අල්ලගත්තා උපම සූත්‍රයේ තියෙන්නේ මේක න ගහනත්තාය තරණත්තාය. මේක ග්‍රහණය කරගන්න නෙමෙයි. මේක කටපාඩම් කරගෙන පාඩම් කරගෙන විභාග පාස් කරලා උපාධිය අරගෙන බණ කියලා සල්ලි හොයන්නේ නෙමෙයි. ඒක කරගත්තා නම් අර ගහනත්තාය. නමුත් අපි මේ ධර්මයේ දැනගත යුත්තේ මේ නිවන් මඟ එතන ලෝකයෙන් එතන තරණත්තාය. එතෙක් විතරයි අපිට දැනගන්න ඕනේ. ඒ තරණය කරන්න උපකාර වෙන අර නාපරම් ඉතත්තාය කියන්නේ ඒකයි. ඒ තරණය කළා එතනින් එතන වෙන අවශ්‍ය ධර්මයේ විතරයි අපිට අවශ්‍ය. අනිත් සියලු දේ අපිට වැඩක් නැහැ.
මේ ජීවිතය සංසාර ගමනක නවාතනක් බව ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට උදාහරණ මොනවාද?
ඒක දැන් ප්‍රායෝගික නවාතනක් බව තේරුම් ගන්න බොහෝ අය දැන් මැරුණු මිනිස්සු අපිට පේනවා නැවත නැවත උපදිනවා. දැන් ඔය මේ බටහිර පෙරදිග බොහෝ අය බොහෝ සූත්‍රවල තෝදෙය සූත්‍රේ ඒ වගේම මේ කවුද මේ ඇමරිකාවේ හිටියේ ආවල කවුද තේසි කියන එකේනා මේ වගේ බොහෝ අය පුනරුත්පත්ති පිළිබඳව අදත් සාමාන්‍ය හැම ගමකම ඔය අවුරුදු දෙකේ තුනේ හතරේ පුනරුත්පත්ති කියන අදත් උපදිනවා. එකෙන් අපිට තේරෙනවා මේක විගතම මේ සංකාරය තාවකාලිකව නවත්වන කිනා ආයි අලුත් යනක උපදිනවා ආයි යනවා මේ ගමන යනවා කෙලවරක් නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක දැන් ඒක ඒක තේරුම් නොගන්න පුද්ගලයා තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ මිත්‍යා දෘෂ්ටි.
අවසානයේ සමනස ෆිල්ම් ටෙලිග්‍රාම බලද්දී එහිදී අපි දකින දේ අනුව රාග ද්වේෂ මෝහ ලෙස විඥාණයට එකතු වේද?
එකතු වෙනවා. දැන් අපි චිත්‍රපටයක් බලලා අපේ හිතේ අලුතෙන් අනුරාගයක් ආවනම් අපිට වේගයක් ආවනම් හිතේ ආවේගයක් චිත්තාවේගයක් ඒක රාගය. අපිට වෛරයක් දේශයක් ඇති වුණා නම් ওই චිත්‍රපටි අර එක මිනිහෙකුට ගහනකොට මේවා කරනකොට වේගයක් ඈ ඒ අපේ හිතයි කිලුට වෙන්නේ. අරහගෙන ඔගේ ඇත්තේ එහෙම එකක් නැහැ. ඔක මායාව. නමුත් අපේ හිත කිලුට වෙන්නේ. අපේ හිත වේගයක් අලුතෙන් උපදිනවා නම් ඒක වැරදි. දැන් අපි ඔය රූපාවන්‍යයක් බලනකොට බලන්නකො මිනිස්සු කොච්චර කේන්ති යනවද තරහ යනවද අනිත් පාර රාගයෙන් යැලෙනවද මගේ මම එක පුද්ගලයෙකුට කැමැත්ත දක්වන අනිත් පුද්ගලයාට ඔය දෙලිදාමවල විරුද්ධකාරය හතුලා දා මිතුලා ඇයි වෙන්නේ කදාගෙන තියෙන මැනගෙන තියෙන මේ රාගය ද්වේෂය මොහේ ඉතින් ඔය ඇත්තද ඒ විදිහට ඔයා දන්නේ නැහැ. නමුත් අපි ලෝකයක් හදාගෙන මායාවක් හදාගෙන අපේ හිතේ තරහක් වෛරයක් කොහෙද ඔය දෙලිදාම එක දිහා අපි ලවුනා. ඒකෙන් කොච්චර කාම විතක් විචාර ව්‍යාපාද විතක් විචාර හිඳා විතක් විචාර කියලා මේ හිත කිලුට වෙලා අපාගත වෙන දේවල් වෙනවාද කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒක නිසා ඔය සංනිවේදන මාර්ග සියලු තැන් වල වෙන්නේ ඔය රාගයේ ද්වේෂයේ මොහේ වඩා වර්ධනය කරලා මිනිසුන්ව ලෝකේ අතරමං කරලා අපාගත කරන එක පමණයි. හැබැයි ඒ මිනිසුන්ට ඒක ප්‍රතිඵලය ওই විදියට ලැබෙනවාද කියන එක ඒ මිනිස්සු තේරුම් ගත යුතුය. එනිදාම හදන මිනිස්සු පෙන්නන මිනිස්සු ඔය අයිතිකාරයෝ සියලු දෙනා අපායෙන් මිදක් වෙන කොහෙවත් යන්නේ. හොඳයි එහෙනම් මම හිතන්නේ දැන් ඉතින් එහෙමනම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් ඉතින් අපේ දවසේ කාලයක් තව විනාඩි ගානක් තියෙන්නේ. තව කළ යුතු ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. පළවෙනි එක අපි මෙතෙක්කල් කළා වගේ මේ ධර්මායතනයට ආපු ඉඳින් වටරකට ආපු කාලේ ඉඳලා හැම පෝය දවසකම හැම මේ ධර්ම දේශනාවක් තිබුණු දවසකම පෝය දවසකම මේ සියලු පින්වතුන්ගේ සහභාගිත්වයෙන් විශ්වයට අර සිදු කිරණ ශක්තියක් සත්‍යක්‍රියා බලයක් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ශක්තියක් පතුරවන්නට අපේ යුතුකමක් වගකීමක් ඉටු කරන්නට මේ විශ්වයේ ආපෝ තේජෝ වායෝ පතුනි මහා භූත හතර සමනයටපත් කරන්නට සමතේටපත් කරන්නට යහපත් කරවන්නට අපෙන් කළ යුතු යුතුකමයිතු කරන්නට අපි සත්‍යක්‍රියාවක් කරන්නේ. එනිසා මේ සියලුම පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පිරිසිදු චේතනාවකින් රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර මේ සියලු සත්‍යයන්ටම සියලු රබ්බේ පාන භූත විචාය අනුකම්පාය දායපන්න ලෙස මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරෝලා රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සත්‍යක්‍රියාවක් කරලා යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනියක් වේවා සියලු සත්‍යයන්ටම විදුක් නිරෝගී සුවය ලැබේවා කියන මේ නිවන් සුවය ලැබේවා කියන මේ පිරිසිදු චේතනාවක් ඇතුව විනාඩි පහක් සත්‍යක්‍රියා කරලා විශ්වයට පිරිසිදු සුදු කිරණ ශක්තිය තම තමන්ගේ ඇති පමණ ශක්තියෙන් හැකියාවන්ව උපරිම මට්ටමකින් ඒ සත්‍යක්‍රියා බලය පතුරවන්න සියලු දෙනා සාධුකාරයන් කීට පටන් විනාඩි හතරක් මේ සත්‍යක්‍රියාව පතුරවන්න. හැබැයි එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්න. මේ ශ්‍රී චේතනාවක් යහපත් විලක් අනුව ඒ තමන් විශේෂ නිකුත් කළ මේ සත්‍යක්‍රියා බලයෙන් සියලු සබ්බ සබ්බේ පාන භූතීචාය අනුකම්පාය දාපන් වී යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සියලු සත්‍යයන්ටම නිදුක් නිරෝගී සුව ලැබේවා නන්තුයෙන් සුවපත් වන්නට මේ සත්‍යක්‍රියා බලයේ හේතු වේවා මේ විශ්වයේ ආපෝ තේජෝ ආය උපදී මහා භූතාතර මිනිසුන්ගේ සිතේ සත්‍යංගේ යහපත් සඳහා සමදේවත්පත් වේවා කියලා සාදුනා. දැන් තියෙන්නේ අවසාන ඉවර මේ අවස්ථාවේ තියෙන්නේ පින් අනුමෝදන් කරන්නට පින් පවරන්නට ඒ නිසා අද උදේ දීර්ඝ දානය ඒ වගේම දවල් දානය කලිගමුණේ අමරසිංහ මහත්මයා සහ අමරසිංහ නොන මහත්මිය රාජේ ව්‍යාපාරික මහත්මරුන්ගේ මේ සිවණක් විශේෂයෙන් පින්නමුවා බොහොම යහපත් චේතනාවක් ඇතුව ඉතින් ඒක නිසා ඒ සියලු පින්වතුන්ට අපි පින්වත් මෝදක් කරන්නට පින් පවරන්නට පින් දෙන්නට අවශ්‍යයි. ඒ වගේම මේ සියලුම පින්වතුන්ගේ නමින් මේ අතීත කාලය තුළ තම තමන්ගේ නමින් මිය පරලොවදී සියලු ඥාති මිත්‍රාදී සිල්පත් කරලා අපි පින් දෙන්නට පින් පවරන්නට පින්වත් මෝදක් කරන්නට ඉතින් ඒක නිසා ඒ තම තමන්ගේ නමින් මිය පරලොවදී අතීතේ සහ වර්තමානයේ මේ රහ දිනවලදී ඒ වගේම අතීතයේ මිය පරලොවදී සියලු ඥාති මිත්‍රාදී සිල්පත් කරලා අපි මේ වගේ තුන්කිට පහදුනේ ආපත් චේතනාවක් ඇති පිළිසිත විකක් ඇති අවස්ථාවලදී මේ සියලු දනාගේ ඒකාබද්ධ ශක්තියෙන් මේ සියලු දනාට පිළිවිල පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු අයට සතර දුකින් මිදී විජාර කරන්නට නිවන් සුවේ සුවපත් කරන්නට මේ පින හේතු වාසනා වේවා කියලා. ඒ වගේම මේ කාර්යෝසම් මහත්මාගේ ඒ දැනට මාස කිහිපයකට පෙර මිය පරලෝකිය මිරාජ් පද්ම පෙරම ඒ පුතා ඒ කාර්ය සමාධනාගේ ඥානීත්වයෙන් මිය පරලෝකිය ඒකට විශේෂයෙන්ම අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ සියලු පින්වත්තුන්ගේ පිළිසිත චේතනාවක් ඇතුව එවන් අකල් මරණයකට පත්වන්නට කිසිදු දරුවෙකුට එවන් අකල් මරණයකට පත්වන්නට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම කල්පනා කරගන්න ඕන අපි මේ උගේ අද උගේ මෙතන ප්‍රමිණියේදී ඉඳන් මේ වෙලාව වෙනකම් බොහොම යහපත් පිළිසිත චේතනාවක ඉඳලා යහපත් සිතිවිල්ලක් ඇතුව පිළිසිතින් කටයුතු කළා. බොහොම සංවරව සිටියා. සීලේ පීඩාව කටයුතු කළා. සමාධියේ පීඩාව කටයුතු කළා. ඒ අනුව තමන්ගේ ඉතේ පිළිසිත බව යහපත් බවක් ඇති වුණා. ඒ යහපත් බව පිළිසිත බව නිසා මේ සියලු මේ මේකට සහභාගී වූ මේ ධර්ම දානයේ පිණිස දැනි සියලු දෙනාට යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සංවර වන්නට සංසුන් වන්නට සංසිඳ වන්නට සම්මා වෙන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා. දැන් සියලුම දෙනා දැන් අද උදේ යම් මේ අවස්ථාව දක්වා මේ සහභාගී වූ සම්බන්ධ වූ සියලු පිරිසට අපි පින් අනුමෝදන් කළ පින් පවරල ඒ අයගේ නමින් මිය පරලෝකයේ සියලු දෙනාට පින් දීලා නයන් මිදී විදහස් ගන්නට මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කළ පින් දෙන්න. ඒ නිසා සියලු දෙනා මේකට සම්බන්ධ වෙලා තුන්සිත පහදාගෙන ඒ තම තමන්ගේ නමින් මිය පරලෝකයේ සියලු අයට සියලු පරිවර්තු පිළිවෙන්ටත් පින් ගන්නට පැමිණි සියලුම අපිට පෙනෙන සියලු දෙනාට පින් දෙන්නට පින් පවරන්න පින් අනුමෝදන් කරන්නට ඒ පිනෙන් ඒ අය බුදුහාන් නිදහස් කරන්නටම පිරිසිදු චේතනාවක් ඇතුව මේ ගාථාවන් කියලා පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන්
සිතාවතාචම් මේ සම්පදම් පුණ්‍ය සම්පදම් සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිතාවතාචම් මේ සම්පදම් පුණ්‍ය සම්පදම් සම්මේ බුදානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිතාවතාචම් මේ සම්පදම් පුණ්‍ය සම්පදම් සම්මේ සත්තානුමෝදන්තු සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වුතු ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වුතු ඥාතයෝ
තවත් දැනුම්වීමක් කරන්න තියෙනවා 2016-2004 වෙනි දින පෙරවරු 9ට උදේ 9ට දී සුරවීර මහතා 92-2 මොට්ටුන්න මේ මල්ලෑව වියන්ගොඩ පාරේ තියෙන මොට්ටුන්න ඒ සුරවීර මහත්මයාගේ ගෙදර ධර්ම දේශනාවක් තියෙනවා ඒකටත් ඒ වියන්ගොඩ මීරිගම ගම්පහ මේ පැත්තේ අත්නගල්ල නිකම්ගොඩ පැත්තේ ඉන්න පින්වත්තුන්ට සහභාගී වෙන්න පුළුවන් ඒ සුරවීර මහත්මයා මෙතන ඉඳලා දැන් ආරාධනාවක් කරලා විවෘත ආරාධනාවක් කරනවා ඒකට සහභාගී වෙන්නට පුළුවන්කම ලැබෙනවා ඊළඟට 29 වෙනිදා බොල්ගොඩ දුම්බෝදියාසල හවස 3:30ට ධර්ම දේශනාවක් පවත්වනවා ඒකට මේ පින්වත්තුන්ට සහභාගී වෙන්නට පුළුවන් විවෘත ආරාධනයක් තියෙනවා ඊළඟට ජුනි මාසේ 4 වෙනිදා ඉඳන් 11 වෙනිදා වෙනකම් ඒ භාවනා වැඩසටහන තියෙනවා ඒ භාවනා වැඩසටහන සහභාගී වෙන පින්වත්තුන් ජුනි මාසේ 4 වෙනිදා හවස 4 වෙනකොට මේ ස්ථානයේ ඉඳන් පුළුවන් ඇවිල්ලා 11 වෙනිදා වෙනකම් ඒ භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට පුළුවන්කම තියෙනවා ඉතින් ඒ සඳහා සියලු පින්වත්තුන්ට අවස්ථාව තියෙනවා ඇවිල්ලා ඒ භාවනා වැඩසටහනට ඒ නම් දුන්නාය සහභාගී වෙන්න පුළුවන් නැවත ජූලි මාසේ 2 වෙනිදාත් අගෝස්තු මාසේ 5 වෙනිදාත් මේ භාවනා වැඩසටහන් තියෙනවා මේ අවුරුද්ද පුරාම ඒ සියලු භාවනා වැඩසටහන් වලට අලුත් අයටත් ඒ වගේම කැමති පරණ අය කිහිප දෙනෙකුට සහභාගී වෙන්නට පුළුවන්කම් තියෙනවා පුළුවන් අවස්ථාව ලැබෙනවා ඒ සඳහා අවස්ථාව තියෙනවා ඒ භාවනා වැඩසටහන් පුළුවන් තරම් ප්‍රයෝජනෙ අරගෙන මේ ධර්ම මාර්ගයේ විවෘත කරගන්නට මේ සියලු පින්වත්තුන්ට මේ කරන විවෘත ආරාධනය. ඒ නිසා සියලු පින්වත්තුන්ට මේ ධර්මය තේරුම් අරගෙන ධර්ම මාර්ගය අනුගමනය කරලා මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට මේ ධර්මය උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා.